මෙළඟට ගරු හරින් ප්‍රනාන්දු අමාත්‍යතුමා ඔබතුමාට විනාඩි 10ක් කාලයක්
තියෙනවා.
හතරහමාර වෙනකොට ගමු අපි.
හතරහමාර එහාට අපි පවත්තකට යන්න ඕනේ.
හතරහමාර පහු වෙනකොට ගමු අපි සංවිධායකතුමා.
නෑ we can go beyond 4:30.
සාන්දේටකන් අපි යම් හතක ලයිස්තුවේ යම් ප්‍රමාණයක්
නෑ මේ ආවර නියෝග අත්තිටි ඔතුමානේ ස්ථාවර නියෝග අත්තිටිවල් තියෙන හතරවරක එහාට යන්න පුළුවන්.
ගරු කතානායකතුමනි, yeah that's it, thank you. ගරු මුලසුරම මා මිත්‍ර මන්ත්‍රීතුමනි, මා හිතනවා අද මේ පාර්ලිමේන්තුව තුළ විශාල අවිශ්වාසයක් ගොඩනැගපු කාලයක ජනාධිපතිවරයෙක් ලංකාවේ මිනිසුන්ට යම්කිසි බලාපොරොත්තුවක් දීපු අයවැයක් ඉදිරිපත් වෙච්ච අවස්ථාව. මං කැමති ගරු මුලසුන ඔබවන මන්ත්‍රීතුමනි, ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා බණ්ඩාර ඇහැලිගොඩ මැතිතුමාගේ ගීතයකින් තමයි අවසන් කරේ. ඒ අවසන් කරපු කෑල්ලෙන්ම මංකකින් පටන් ගන්න ඒ සින්දුවෙම තියෙන කෑල්ලක් අපේ හදට සතුටක් මුසු වේනම්, අපේ දුකට සුසුමක් මතු වේනම්, අපේ හිතට දිරියක් ලැබ දේනම් එදා අපට පෙරමග සූදානම් කිය. ගරු ඔන්නම් සින්දුව කියලත් කියන්න පුළුවන් මරික්කාර මන්ත්‍රතුමා ඉන්න නිසා. ගරු මුලසුන බොන මන්ත්‍රතුමනි, මේක ආනන්ද වීරසිංහ මැතිතුමා දීපිකා ප්‍රියදර්ශනී පීරිසුත් තමයි ගායනා කරේ. අපි දවසකයි කමල් අද්දරාරච්චි රමණි බතෝලමියසුයි තමයි ඔකට නැටුවේ. ඒ කාලේ මේ ගීතය අපි ඇත්තටම හරියට මේකේ අර්ථය ගත්තේ නැහැ. මම එදා හිතුව රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒ ගැන කියද්දී අපි අපවමනද ලෝකයේ දිව යන්නේ අප එතනම කැරකෙන්නේ කියලා. ඇත්තම තමයි. අපි එතනම තමයි කැරකෙන්නේ. අවුරුදු 74ක් මේ ලංකාව තුල කිසිම තීන්දුවක් ගන්නකොට රටකට එතුන්ද බැරි වෙච්ච ජාත්‍ය පාර්ලිමේන්තුවේ ඉන්නවා. හැමදාම නැහැ. මෙච්චර ප්‍රශ්නයක් වෙලා මාස 3කට ඉස්සෙල්ලා අපි කොහොමද හිටියේ කියලා හදවල තට්ටු කරලා අහන්න බැරි පිරිසක් ඉන්න පාර්ලිමේන්තුව. අපේ මන්ත්‍රීවරයෙක්ට තෙල් ටිකක් ගන්න නැහැ. පෝලිං ටික ගහලා ගෑස් නැතුව පෝලිං වල ඉඳලා මේ මාස 3කට ඔක්කොම වෙනස් වෙමින් පවතිනකොට කුවක දේශපාලනය මතුවෙනවා. අඩුම ගානේ කොන්දක් දීම මේකට විරුද්ධ ඡන්දෙ දීම විරුද්ධව ඡන්දෙ දෙන්නේ නැහැ. ඒක මං කිව්වේ ආසයි බයයි කියලා. එහෙත් නැහැ මෙහෙත් නැහැ කොහෙත් නැහැ. ඒ නිසා තමයි එදත් අපි මේ තීරණය ගත්තේ. ගරු මොනසුන බොන මන්ත්‍රීතුමනි, මම කල්පනා කරනවා හරි තීන්දුව ගත්තදි මිනිසුන්ට ස්වභාව ධර්මයක් අපිට උදව් කරනවා කියන එක සත්‍යයක්. මේ තීන්දුව හරි තීන්දුවක් ගන්නකොට කිසිම වෙන බලාපොරොත්තුවක් නැතිව ගේ ගිනි තියා ගන්න බලාපොරොත්තුවෙන් ඉඳලා දේශපාලන තීන්දුවක් ගන්නකොට ස්වභාව ධර්මයක් ඒකට සහයෝගය දෙනවා. ඒ වැරදක් නැති හරි තීන්දුවක් ගන්න වෙලාවේ ගරු මුලසුන ඔබ මන්ත්‍රී මම මෙහෙම කියන්නම්. අපි ගත්තොත් මේ වෙලාවේ රට යලිත් සාවර කරන්න තනි පුද්ගලයෙක් ගත්ත අවදානම මිනිස්සු හිනා වුණා. මං දැක්ක මම මේ කතාව නොකියම බෑ. මගේ ආදරණීය මිත්‍රයා මං ජනාධිපති කරන්න ගිය හර්ෂ ඩිසිල්ලා මහත්තයා කියනවා මේක පිළිගන්න බැහැලු, මේක විකෘතියක්. ඇයිද අයියනේ ජීඑල් පීරිස් මහත්තයයි එතකොට යහපැත්තට කියලා ඩල්ලස් ලාපරුමත් එක්කලා සජිත් ප්‍රේමදාස මහත්තයා අගමැති වුණා නම් විකෘති නැද්ද එතකොට? එහෙම කොහොමද විකෘති නොවෙන්නේ? එහෙම වචනයක් කියන්න හරි සූදානමක් තියෙනවා නම් මුලසුන පුහුණු මන්ත්‍රීතුමෝ ඒ මිනිස්සු විකෘති තීන්දුව ගන්න බැරනම් මේ වෙලාවේ රට විනාශ වෙලා එකෙක් නැ කර තියන්න ඇවිල්ලා බාර ගන්න කිව්වම බැහැයි කිව්වා. එහෙව් කියන එකේ බාරගත්ත මිනිහගේ කකුලෙන් අදිනවා නම් ඒකට කියනවා නම් විකෘතියක් කියලා. ඒ කියපු මිනිස්සුන්ගේ විකෘතිය කොතනද තියෙන්නේ කියලා බලා ගන්න. මුලසුන පුහුණු මන්ත්‍රීතුමනි, ප්‍රධාන කරුණු තුනක් අපි මුහුණ දෙන්න සිදු වුණා. එකක් ආර්ථික අර්බුදය, සමාජ අර්බුදය සහ දැවැන්තම දේශපාලන අර්බුදයක් තිබුණා රටේ. ගරු මුලසුන ඔබ මන්ත්‍රීතුමනි, මම ඉක්මනට කාලයක් නැති නිසා කියන්නම්. හැබැයි කාලය පොඩ්ඩක් තියෙන නිසා ඔබතුමා මගේ කතාව බාධා කරන්නේ නැත්නම් මට ඒක දෙන්න පොඩි අවස්ථාවක් දෙන්න. මේක මං කාටවත් මඩ ගහන කතාවක් නෙමෙයි. අපි මේ ප්‍රශ්නේ තේරුම් ගත යුතුව තියෙනවා. මේ රටේ තියෙන ප්‍රශ්නේ මොකද්ද? අපේ මිනිසුන්ට දීර්ඝකාලීනව සහ කෙටි කාලීනව විසඳුමක් ඕනේ වුණා. ඒකයි මං කිව්වේ මාස 3කට ඉස්සෙල්ලා වෙච්ච දේ අමතකයි. දැන් ඔක්කොම බලන් ඉන්නේ සූට් මහලා කොහොමද මේක පෙරලලා වෙන ආණ්ඩුවක් අරගෙන කොහොමද ආණ්ඩු කරන්නේ කියලා. එපා සර්වපාක්ෂික ආණ්ඩුවකට එන්න. අපේ තනතුරුත් දෙන්න. අරගන්න. රටක් හැටියට එක ප්‍රතිපත්තියක් හදමු අපි. ඒක කරන්න මේ පාර්ලිමේන්තුවේ අවස්ථාවක් තියෙනවා. ඉන්ධන අර්බුදයක් ආව නේද කරු මුලසුරමර මන්ත්‍රීතුමනි. අඩුම ගානේ මොකද්ද අපි කරමු කෙටි කාලේ විසඳුම? රජයේ සේවකයන්ට වැඩ දෙන්න එපා කියලා අපි කිව්වා ගෙදර ඉඳන් වැඩ කරන්න කියලා. ඔන්න කෙටි කාලීන විසඳුමක්. දැන් අද මම කාංචන විජේසේකර මන්ත්‍රීතුමා එමෙතුමාගෙන් ඇහුවා ඇයි මේ සමහර තැන්වල පෝලිං තියෙන්නේ කියලා. එක පාරට පාසල් වැඩි වුණාම ස්කෝලේ පාසල් භාරය පටන් ගත්තා. ආයෙත් ඔක්කොම ගෙවල් ලැබුණු සේවකයන්ට වැට එන්න කිව්වා. ඉල්ලුම පොඩ්ඩක් වැඩි වුණා. පොඩි පොඩි රස් එකක් ආවා. හැබැයි දැන් මේ බාන කෙටි කාලන දීපු විසඳුම්. ඒතර QR කෝඩ් එක දීලා මෙතුමා දුන්නේ පොඩි කෙටි කාලන විසඳුමක්. ගරු මුලසන මන්ත්‍රීතුමනි මම රල්ලි ක්‍රිසික මැතුමාගේ එකක් අගේනවා. මයික්‍රෝ මැනේජ්මන්ට් නැහැ. ඒ කියන්නේ ඇඟිලි ගහන්නේ. කාංජනට කිව්වා QR කෝඩ් එක දාගෙන වැඩේ කරගන්න කියලා. නිදහස දුන්නා වැඩ කරපන් කියලා. අපේ හැම නායකෙක්ටම කෙල වුණ දන තමයි වැඩක් බාර දීලා වැඩේට ඇඟිලි ගහන්නේ. ඒක අපේ පැත්තේ කෙනත් එහෙම පැත්තේ දුන්නා අපිට වැඩක් දුන්නම නෑ. හැම දෙෙම යාට කරන්න ඕන. එහෙම කරන්න බෑ නායකෙක් උන. දෙන මිනිහට වගකීම කරගෙන යන්න ඉඩ දෙන්න ඕනේ. අන්න රණලි ක්‍රමසිංහ මෙතුමාගේ මම දැක්ක කාංචන විජේසේකර මෙතුමායි තාමත් දක්ෂ ලෙස කරා කරන්න එතුමාට ඉඩ දුන්නා. අන්න ඒකයි ඒකේ සාර්ථකත්වය. ගරු මුනිසුරම පොර මන්ත්‍රීතුමනි රටේ විදුලිය පැය 14ක් කපලා තිබ්බා. පැය 14ක් රටේ විදුලිය කපලා තියද්දි දැන් කපන්නේ පැය 2යි. ඒක අමතකද මිනිසුන්ට? අමතක නෑ. විපක්ෂයට අමතක වුණාට. ගෑස් ප්‍රශ්නේ ගෙදර කුස්සියට දැනුණොත් ඒ මුළු රටම දැනනවා කියලා කතාවක් තිබුණා. ගෙදර කුස්සියට දැනනොත් දැන් ගෑස් ප්‍රශ්නේ තියෙනවද? ගෑස් දැන් ඕනේ නම් පෝලිං වල ගහගෙන ගෑස් පාරවල් බ්ලොක් කරන් ඉන්නවද? ඇයි අපිට මේව අමතක? ඒකත් එක ගියම පොහොර ප්‍රශ්නේ. වගා කරගන්න බැරුව ඊගාව කන්නේ වවන්නේ මොනවාද කන්නේ මොනවාද කියලා විශ්වාසයක් නැතුව ඉන්නකොට අපි ඒකටත් විසඳුමක් ගෙනල්ලා දුන්නා. ඒතර මුනුසුන අපේ මන්ත්‍රීතුමනි තේකට කිරි ටිකක් දාගන්න බැරි කාලයක් තිබුණා අපිට. දැන් පොඩ පොඩ මිනිසුන්ගේ බඩු මිලේ ඉයලා ගියත් මිනිසුන්ට පොඩි විශ්වාසයක් මේක ගමනක් තියනවා කියලා තේරෙනවා. තේරෙන්නේ නැති එකම සෙට් එක තමයි විපක්ෂ සෙට් එක. ගරු මුනුසුන අපේ මන්ත්‍රීතුමනි IMF ගැන කතා කරොත් IMF එක ඇත්තටම මේ වෙලාව අපිට විශාල ශක්තියක්. මම හිතනවා දීර්ඝ කාලීන අර්බුදයක් ජය ගන්න නම් අපේ රාජාසන කතාවේදී ජනාධිපතිවරයා කරේ එකම දෙයයි. වැඩියෙන්ම කිව්වේ එකට එකතු වෙලා එක ආණ්ඩුවක් විදිහට වැඩ කරමු කියලා. අන්න දීර්ඝ කාලීන සැලසුම. ගරු මුනුසන ඔබ මන්ත්‍රීතුමනි දෙවනුව සමාජ අර්බුදය කල්පනා කරන ආකාරය ගැන කිව්වා. එක රටක් එක නීතියක් කියලා කෙසේ වෙතත් වල්බූරු නීතියක් තිබුණා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයාපත් වෙනකොට ගෙවල් ගිනි තියන්න පුළුවන්, කඩා හදන්න පුළුවන්, බල්ලෝ ගිනි ගන්න පුළුවන්. එහෙම රටක් තිබ්බේ පොලිසිය මිනිහට යුනිෆෝම් එකක් ගාලා පාරේ ට්‍රැෆික් නඩුවකටවත් යන්න බැරි තත්ත්වයක් තිබුණා. එක රටක් ඒක නීතියක් කෙසේ වෙතත් වල්බූරු වෙත නීතියට යම් කිසි විශාල විසඳුමක් ගෙනලා ලංකාවේ පොලිසිය සහ මේ රටේ තියෙන නීතියට යම් කිසි හයියක් වුණා. ගරු මුලසින ඔබ මන්ත්‍රීතුමනි මේ රට තුල
විනාඩි දෙකක් කාලයක් තියෙනවා තව.
කියද?
විනාඩි දෙකක් කාලයක් තව තියෙනවා.
දෙකයි. අනිස මම එකක් ගන්නම් වැඩි වුණොත් එන එක විනාඩිය. ඒ වගේම තමයි මම නැවත තවම කියනවා මේ සර්වපාක්ෂික ආණ්ඩුවට ඉදිරිපත් නොවුනේ මේ කණ්ඩායමේ තියෙන කුවක දේශපාලන ගමන නිසාමයි. වෙන කිසිම දෙයක් නෙමෙයි. ඇයි සර්වපාක්ෂික ආණ්ඩුවකට එන්න බැරි වෙන්නේ කියන එක අහන්න ඕනේ. ගරු මුසුන ඔබ මන්ත්‍රීතුමනි අරාජික වූ රටක් නැවත ගොඩගෙන ගැනීමට බිඳ වැටීමට උත්සාහ දරන කවුරුන් හෝ ඉන්නවා නම් ඔවුන්ට විරුද්ධව දෙවනි අරගලය පටන් ගන්න ඕනේ. නැවත වතාවක් කියනවා අරාජික වූ රටක් නැවත ගොඩනැගීමට බිඳ වැටීමට උත්සාහ දරන කවුරුන් හෝ ඉන්නවා නම් ඒ උන්ට විරුද්ධව දෙවනි අරගලය පටන් ගන්නට ඕනේ. ඒ වගේම ඒ කාර්යය ජනතාවට බුද්ධිමත්වම හිතලා මේ දේ කරන්න කියලා හිතනවා. ගරු මුලසුන මන්ත්‍රීතුමනි රටේ ස්ථාවරයක් ඇතිවීම නැති කිරීමට උත්සාහ දරනවා නම් ඔවුන්ට අපි විරුද්ධ වෙන්න ඕනේ. රටේ ස්ථාවරත්වයක් ඇතිවීම නැතිවීමට යම් කිසි කෙනෙක් උත්සාහ දරනවා නම් ඒ කට්ටියට විරුද්ධව අපි විරුද්ධ වෙන්න ඕන රටක් හැදීර. ඒ නිසාම ගරු මුනිසුන මන්ත්‍රීතුමනි මගේ දේශපාලන කියවීම ගැන මම සතුටුයි. ඒකට හේතුව මම මේ தත්ත්වය තේරුම් ගත්තා. මම දැනගත්ත ඔතන ඉඳලා තේරුමක් නැති වෙනවා. මට පුළුවන් පුංචි මට්ටමකින් හරි මේ රටේ ස්ථාවරත්වයක් වෙනුවෙන් කටයුතු කරන මගේ ස්ථාවරත්වය නෙවෙයි මගේ දේශපාලන ස්ථාවරත්වය නෙවෙයි රටේ ස්ථාවරත්වයක් වෙනුවෙන් කටයුතු කරන්න පුළුවන් නම් තීන්දුවක් ගත්තා කියන මම සතුටු වෙනවා. මමත් මනුෂ්‍යනාන කරගත්ත ඒ තීන්දුව ගැන සාගරු මුලසුරු මොහොන් මන්ත්‍රීතුමනි මම ගොඩක් ඒවා තියෙනවා ක්‍රිකට් ගැන අරමෙව කියන්නේ නැහැ වෙලාව නැති නිසා. හැබැයි මේකෙන් කියලා මම අවසන් කරනවා. 16 වතාවක් අපි IMF එකට ගියා කිව්වා. මේ 17 වෙනි වතාවලත් යනවා කිව්වා. මොකද්ද ඒකෙන් උත් කියන්නේ? 17 වතාවක් ගිහිල්ලා අපේ උන්ට බැරි වුණා එකට එකතු වෙලා රටේ ආර්ථික ප්‍රශ්නේ කරගන්න. එතනයි අපිට වැරදුනේ. එතනයි 74ක් අවුරුදු අපි මේ රටේ දේශපාලඥයන්ට බැනුම් ආන්නේ. එකතු වෙලා මෙච්චර වැටිච්ච රටකට තීන්දුවක් ගන්න බැරි නිසායි. මොකද්ද කරන්නේ? රැස්වීම. උදේ ඉඳන් හවස වෙනකම් රැස්වීම. රැස්වීම රැස්වීම රැස්වීම. කණ්ඩායම් එනවා රැස්වීම කරලා තීන්දුව නැහැ. තීන්දුව නැහැ. තීන්දුවක් ගන්නේ නැහැ. සන්දේ කවදා හරි වෙනකම් එනකම් ඉන්නවා. ඒතොර මම රැල්ලක් එක්ක දිනනවා කියන මානසිකත්වයෙන් ඉන්නේ. එහෙම හරියන්නේ නැහැ ගරු මුසුරම මන්ත්‍රීතුමනි. මම එකක් මතක් කරනවා IMF එකට 2016 අපි ගියා. IMF 2016 ගියේ එදා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව කබීර් රෂීම් එතුමා හිටුව හර්ෂලා හිටපු තලදා ඇමතිතුමියලා හිටපු ආණ්ඩුවේ අපි දැනගත්තා 20යි 22යි 23යි අමාරුයි කියලා 2016 ගෙවන්න ඕන ණය ගණන් කියලා විද්‍ය අපි දැනගත්තා. IMF එකට ගියා 2019 වෙනකොට ඒ සලසුන් ඔක්කොම කඩාකප්පල්ුණා. ආණ්ඩුව පැරදුනා. අලුත් බලධාරී ආවා. ඒ බලධාරී ඔක්කොම ගත්ත තීන්දුව ටික කැන්සල් කරා. ඒ නිසා තමයි 20යි 22යි 20යි 23යි මේ ප්‍රශ්නේ ඇති උනේ. ඇත්ත කතා කරන්න ඕනේ. ඒක තමයි සත්‍ය ඇත්තම සත්‍ය. ඒ වගේම ගරු මුනුසුන ඔබ මන්ත්‍රීතුමනි දැන්වත් මේ IMF එකේ ස්ටාෆ් ලෙවල් ඇග්‍රීමන්ට් එකට ඉල්ලන්නේ මොකද්ද? හොඳම දේ තමයි රටට එකතු වෙලා තීන්දුවක් දෙන්න කියලා. මේකට මේගොල්ලන් කැමති නැහැ. ඒකට මේගොල්ලන් කැමති නැත්තේ අස්ථාවර වෙන්න දෙන්න. අස්ථාවර වෙන්න දින රට වටන්න. රට වැට්ටුවට පස්සේ බලය ගන්න. එතකොට මේගොල්ලන්ගේ එහෙමනම් මේ බයින මේ පැත්තේ මොකද්ද වෙනස? කිසි වෙනසක් නැහැ. කිසිම වෙනසක් නැහැ. සගරු මුනුසුර ඔබ මන්ත්‍රීතුමේ මම ඉවර කරන්නම් ඔබතුමා මගේ මූණ බලවල ඉන්න නිසා. අපිට මේ වෙලාවේ ඕනේ හීලින් ප්‍රෙසිඩන්ට් කෙනෙක්. හීලින් ප්‍රෙසිඩන්ට් කෙනෙක් සුව කරන ජනාධිපති කෙනෙක්. සුව කරන මේ රට සුව කරන ජනාධිපති කෙනෙක් අවශ්‍යයි. හීලින් ප්‍රෙසිඩන්ට් කෙනෙක්. හීලින් ප්‍රොසෙස් එකක් අවශ්‍යයි. සමන් අවසානයේ නැවත වතාවක් පටන් ගත්තා වගේම මම මේකත් ඒ ගීතෙම්ම ඉවර කරන්නම්. ඔබතුමා මේක බලන්න. තාමත්ම ලස්සනයි මේ ගීතේ තියෙන තවත් වචන පෙළක්. මහා මෙරක් ලෙසට. ඒ කියන්නේ මට මහා බරක්. ඒ වගේම හිතේ උපන් බරට ජීවත් වීමේ බර තියාගෙන හඬා දොඩා පළමු ලබන හින්දා පළ නොලබන හින්දා හඬා දොර අඬා අඬා වැටි වැටි අයියෝ බෑ 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 මට බෑ ආසයි බයයි කිය කිය ඉන්න බෑ. ඒ තීන්දුවක් ගන්න ඕනේ. උදා ලයිරු විලස උදා වෙන හිරු ලෙස එදි හිඳිම ලෝක කියන්නේ එබිලා මේ ලෝක ගැන බලාපොරොත්තුවක් තියාගෙන සිනහමලක් මුවද්දර ලන්දා මොකද්ද කියන්නේ ධනාත්මක සිතුවිල්ල මේ වගේ අයියෝ අර චවුචවුලා ඉන්නේ හරියන්නේ මේ ඒක හරියන්නේ නැහැ අයක හරියන්නේ එහෙම වෙන්න බෑ චවුචවුලට වෙන්න බෑ නායකයෝ ගරු නායක ගරු මුලසුන ඔබ මන්ත්‍රීතුමනි මම නැවත වතාවක් කියනවා ශ්‍රී ලංකාවට පුළුවන් ශ්‍රී ලංකා කැන් ශ්‍රී ලංකා කැන් වෙන්න නම් රටක් හැදෙන්න අපි එකතු වෙලා පෙන්වන්න ඕන ඒ රටක් හැදෙන්න එකතු වෙන්න බෑ ශ්‍රී ලංකා කාන් ඒ නිසා ශ්‍රී ලංකා කාන් කරන්න ඕන කට්ටියට අපි කියනවා ශ්‍රී ලංකා කැන් කරන්න ඕන නම් ඔබතුමාලා හොඳ තීන්දුවක් ගන්න. හැබැයි කොන්දක් තියාගන්න. ඡන්දෙ දෙන්නෙත් නැ නොදෙන්නෙත් නැ. මොකද්ද ඒක නිකන් අර දෙකම නැ.
අවසන් කරනවා.
එහෙම වෙන්න බෑ අවසන් කරනවා. ඒ වගේම මම අවසානෙන් කියනවා රනිල් වික්‍රමසිංහ මහත්තයාට අපි කොන්දේසි මාලාවක් දුන්නයි කොන්දේසි මාලා ඔක්කොම කරා. අපි නම් පොර කාගෙන ගිහිල්ලා රංජන් රාමනායක එනකොට ෆොටෝ ගන්න ගියේ නැ. රංජන් රාමනායක මහත්තයා එනකොට මම දැක්ක සමහර කට්ටිය වන්දනාගාරගත වුණා. වන්දනාගාරගත වුණා 9 මාට 12 මාරකම් වන්දනාගාරගත වුණ ඉල්ල එළියට එනකොට පොර කාගෙන ආවා. මං ඉදින් එයාට මෙතනින් මුකුත් කියන්න කැමති නෑ. වැඩක් කරන්න ඕනේ මිනිහා වැඩේ කරන නිසා ෆොටෝ ගහන්න එල්ලෙන්න යන්න ඕනේ නෑ. ඒ නිසා මම නැවතවතාවක් විශ්වාස කරනවා දේශපාලන වශයෙන් හරි කෙලින් තීන්දුවක් ගන්න පුළුවන් වෙන්නට ඕනේ. ඒ තීන්දුව ගන්න ඕනේ තමන්ගේ පෞද්ගලික දේශපාලනේ මත නෙමෙයි රටේ දේශපාලනේ මත. අවදව අපිට අපිට අහනවා අපි කොහොමද මේ කණ්ඩායමත් එක්ක ඉන්නේ කියලා කොහොමද එහෙම නැත්නම් රට වට්ටලා ඡන්ද කරලා ආයෙත් මිනිසුන් වට කරලා මාස්තු වල ඉස්සර තෙල් ටිකක් ගන්න කන්න ටිකක් නැති මිනිසු හිටපු රට එතනට ගෙනියන්නේ කියලාද මේ කට්ටිය කියන්නේ එනිසා මේක රටේ මිනිසුන්ට බාරයි දෙවනි අරගලය පටන් ගන්න ඕන උතුම් දන් කියන බව මතක් කරමින් සියලු දෙනාටම ස්තුති දන්වා කොන්දකෙල ඉන්දියා වැඩ කරමු කියන බව මතක් කරමින් මන්නිහන් රෝබෝන් ස්තුතියි
ස්තුතියි ගරු මහත්තයා ඔබතුමා වගේම ඒ වෙනුවෙන් තීන්දුවක් ගත්ත කෙනෙක් හැටියට මම සතුටු වෙනවා මේ ළඟට ගරු කබීර් හෂිම් මහත්තයා ඔබතුමාට විනාඩි 12ක් කාලයක්
තියෙනවා තව පොඩ්ඩක් මත්තාව කාලේ ඕනේ වෙනවා ගරු මන්තුමනි ඒක කියමනක් තියෙනවා නිර්වතින් පීනුවේ කවුදයි අනාවරණය වෙන්නේ වඩදිය බැස ගියාට පසුව කියලා අපේ මිත්‍රයා හරින් ෆර්නෑන්ඩෝ ඇමතුමා කිව්වා මෙහෙ මේ පැත්තේ ගාය සූට් මහගෙන ඉන්නවයි කියලා අපේ ප්‍රශ්නේ තියෙන්නේ මේ පැත්තේ ඉන්න මිනිස්සු සූට් ටික ගලවගෙන ඉන්නේ නිර්වතින් ඉන්නේ මොකද මේක තමයි ඇත්ත තත්ත්වය එනිසා අපට මේ සූට් මාසන්න ඕනේ නෑ. දරු මන්ත්‍රීතුමනි මට මතකයි 2022 අයවැය ඉදිරිපත් කරන අවධියේදී මේ සභාවේම නොවැම්බර් මාසේ 2021 බැසිල් රාජපක්ෂ මැතිතුමා ඒ අයවැය ඉදිරිපත් කළ අවසන් දවසේ විපක්ෂයේ අවසන් කතාව කරේ විපක්ෂය වෙනුවෙන් මම. එදා අපි බැසිල් රාජපක්ෂ සහ ආණ්ඩුවට වැන්ද විතරයි නැත්තේ. අපි දිගටම කිව්වා මේ රට බංකලොත් වෙනවා මේකට ක්‍රියාමාර්ග ගන්න කියලා. අපි ඒ වෙලාවේ ඉල්ලා සිටියා ද්විත්ව හිඟයක් තියෙන විශේෂයෙන්ම අයවැය හිඟය ඒ වගේම අපේ බාහිර ජංගම ගිණුමේ ඒ හිඟය ඒක නැති කිරීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් කරන්න කියලා. හැබැයි ඒ වෙලාවේදී ඒක ගණන් ගත්තේ නැහැ. ඒක ප්‍රතික්ෂේප කරා. මේ වෙලාවේදී මම විශේෂයෙන්ම මතක් කරන්න කැමති බැසිල් රාජපක්ෂ මැතිතුමා නිවාඩ් කබ්‍රාල් මැතිතුමා ඒ වගේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙදා අද ඇති වෙලා තියෙන අර්බුදයට වගකිව යුතුයි. අත්ත වශයෙන්ම අපි ඉල්ලා සිටිනවා මේ පාර්ලිමේන්තුවේ තේරීම්කාරක සභාවක් පත් කර යුතුයි. රට බංකලොත් කිරීම සඳහා එවකට හිටපු ඒ අමතිවරයා ඒ නිලධාරීන්ලා ඒ මේ රට නොමග යවුවා. අපි බංකලොත් වෙලා කියලා තියෙනකොට මේ සභාවේ සමහර ඇමතිවරු කිව්වා ඩොලර් බිලියන ගාණක් අපේ රටට එනවා එහෙම හිඟයක් නැහැ කියලා. මාස දෙකක් යනකොට ඒ විවාදය ඉවර වෙලා මාස දෙකක් යනකොට ජනවාරි මාසේ අපිට පළවෙනි ගෙවීම කරන්න බැරි වෙලා හිර වුණා. එනිසා අපි ඉල්ලනවා කථානායකතුමාගෙන් අපට මේකට තේරීම්කාරක සභාවක් අනිවාර්යෙන්ම පත් කර යුතුයි කියලා. ගරු මන්ත්‍රීතුමනි ලී කුවන් යූ සිංගප්පූරුවේ හිටපු අගමැතිවරයා කිව්වා ශ්‍රී ලංකන් ඉලෙක්ෂන්ස් ආර් ඇන් ඔක්ෂන් ඔෆ් නොන් එක්සිස්ටිං රිසෝර්සස්. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ ඡන්දය කියන්නේ රටේ නොවන රටේ නොපවතින සම්පත් වෙන්දේසි කිරීමේ ක්‍රියාවලියක් කියලා. ඒක හරියට තමා කිව්වේ. එනිසා අද අපේ රටේ අපි ආදායමට වඩා වියදම් කරනවා. අපි නිෂ්පාදනයට වඩා පාරිභෝජනය කරනවා. හැබැයි අපි ඒ ගැන කිසිම තැකීමක් නැතුව වෙනස් කිරීමක් කරන්න නැතුව දේශපාලඥයෝ තාම පරණ විදියට යන්න මම හිතන්නේ හිතාගෙන ඉන්නේ. හැබැයි අපිට සැකයක් තියෙනවා ආණ්ඩු පක්ෂය. අද මේක අද තේරුම් අරගෙන තියෙනවද කියන එක. මොකද ආණ්ඩු පක්ෂය තාම නිහතමානීව හරි දේ වෙනුවෙන් පෙනී සිටිනවාද? නැත්නම් තවම අවුරුදු ගණනාවක් කරපු ජනප්‍රිය මතය විතරක් ගෙනියන්නට කටයුතු කරනවද කියන ප්‍රශ්නේ තියෙනවා. මොකද මහ බැංකු අධිපතිතුමා ළඟදී පාර්ලිමේන්තුවට ඇවිල්ලා වැඩමුළුවක් තිබ්බා. ඒ වැඩමුළුවේදී වැඩමුළුව අවසන් වුණාම විපක්ෂයේ මන්ත්‍රීවරු තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න නැගිට්ට අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ මතය කියන්නට ඉඩ දුන්නේ නැහැ. බාධා කරා. එතකොට කෑ ගැව්වා. හර්ෂාඩි සිල්වා මැතිතුමාට කතා කරන්න දුන්නේ නැහැ. එතකොට විපක්ෂයට ඇහුම්කන් දෙන්න බැරි නම් අර ජනතා අරගලේ අරගල භූමියේ සටන් කරපු ජනතාවට ඇහුම්කන් දෙයිද ආණ්ඩුව? මේ රටේ මිනිස්සු එදා ඇවිල්ලා කතා කරේ මේක වෙනසක් ඇති වෙන්න ඕනේ කියලා. ඔබගේ ඡන්දදායකයෝ ආවේ. එතකොට විපක්ෂයේ මතයටවත් ගරු කරන්න බැරි නම් ඔබලගේ උද්දච්චකම වෙනස් වෙලා නැහැ. එනිසා අරගලය හරහා අර රටේ ඇතිවෙච්ච අරගලය හරහා විවිධ අදහස් ආවා. විවිධ අරමුණු තියන අය ආවා. ඒ වගේම මේ අරගල කෝච්චියට දේශපාලන පක්ෂත් නැගගත්තා. හැබැයි මේ හැම කෙනාගෙම මොකක්කරි හැම කාණ්ඩයක්ගෙන්ම මොකක්කරි හොඳ පාඩමක් හොඳ පණිවිඩයක් අපට උපුටා ගන්න අවස්ථාව තිබුණා. ඒ හැම කෙනෙක්ගෙම දේශපාලන බලවේගවලින් පවා අලුත් දෙයක් අපට හිතන්න ඒ නිර්මාණය වුණා. ඉතින් එතකොට ඒකෙන් අපි පාඩම් ඉගෙන ගන්න ඕනේ. හැබැයි මට කනගාටුයි කියන්න ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ආණ්ඩු පක්ෂය එම සිද්ධීන් වලින්වත් අද පාඩමක් ඉගෙනගෙන තියෙනවාද කියලා අපට විශ්වාසයක් නැහැ. හැබැයි තව පැත්තක් තියෙනවා. අපි මවතියට පත් වෙනවා දැන් අද හැසිරෙන ආකාරය බලනකොට. දැන් මේ මෙතන ඉන්න අය අද නැගිටලා තමන් අද ඉදිරිපත් කරන මේ අතුරු අයවැය සම්මත කිරීම සඳහා පක්ෂව කතා කරනවා. එතකොට අපි ඒවා ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. එතකොට අද දකින්නට ඇත්තේ ඇත්තටම විටෙක ඔබ විසින්ම ජනතාව ඉදිරියේ රටේ සංවර්ධනයට ස්වාධිපත්‍යයට ජාතික ආරක්ෂාවට අහිතකරයයි දේශපාලන වේදිකාවල හංවඩු ගාපු ඒ ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කරන්න කියලා කෑගහපු ඒවා වෙනුවෙන් අද පෙනී සිටීම මේක පුදුමයි. ඔබගේ ස්ථාවරය ප්‍රතිපත්තියක් තියෙනවද කියලා මේකෙන් පෙනී යනවනි. ඔබතුමන්ට එක එක දවස්වල එක එක පැතිවල වෙනුණා. ඒක තමයි ඇත්ත. ඉතින් ඕක කොතනද මේ අර්බුදයේ ආරම්භය? ඒක විටින් විට අපි මතක් කරන්න ඕනේ ඔබතුමන්ලා. ඒතොර ඔබතුමන්ලා තමයි වැඩිම කැපවීමක් කරන්න ඕනේ මේක වෙනස් කරන්න. අපි නෙවෙයි. 1994 සිට ජේ.ආර්. ජයවර්ධන මහත්තයාට පළු යන්න බැන්නා. එතුමාගේ ආර්ථික මොඩලයට ගැහුවා, විවේචනය කරා. හැබැයි අවුරුදු 28ක්ම ඒකට විකල්පයක් ගෙනාවද? වැඩපිළිවෙලක් තිබුණාද ඒකට විරුද්ධව? ඒකට වෙනස් වැඩපිළිවෙලක් මතවාදයක් තිබුණාද? නැහැ. ඒ වෙනුවෙන් ජාතිවාදය, දේශප්‍රේමීත්වය, විදේශ ආක්‍රමණය, රාජ්‍ය සම්පත් විකුණනවා ආදී ජනප්‍රිය සිල්ලර කතා කියලා මිනිස්සුන්ගේ හිත වෙනස් කරන්න ඡන්දයක් එනකොට වෛරය, ක්‍රෝධය පාවිච්චි කරලා තමයි ඡන්ද දිනුවේ. වැඩපිළිවෙලක් පෙන්නලා නෙවෙයි. ඕක තමයි ප්‍රශ්නේ. ඉතින් බලයට ආවට පස්සේ මොකුත් කරුවේ නැහැ. 94 ඉඳලා තමයි මේ වැටීම ආවේ. 1994 වෙනකොට ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ශ්‍රී ලංකාව, ඒ කියන්නේ ප්‍රේමදාස ජනාධිපතිතුමාට ලංකාව, අපි දකුණු කොරියාව, මැලේසියාව, ජපානය සාපේක්ෂව තරඟ කරන්න පුළුවන් රටක් බවට පත් කරලා තිබුණේ. ඒක තමයි යථාර්ථය. අවුරුදු 76 ගැන සාපය ගැන කතා කරනවා. හැබැයි 94 වෙනකොට ලංකාව හිටියේ වෙනත් තැනක ඕනෑම රටක් එක්ක තරඟ කරන්න. හැබැයි ඔතනින් වැටෙන්න පටන් ගත්තා. ඇත්ත වශයෙන්ම 80 දශකයේ චීනයේ අගමැතිවරයා දෙන් සියෝපින් ඒ චීනෙන් කණ්ඩායමක් ඇව්වා ලංකාවට. අපේ නිදහස් වෙළඳ කලාපය බලලා ඒ මොඩලයම චීනය හදන්නට මේක හොඳම මොඩලය හදාගෙන උපුටාගෙන එන්න කියලා. ඒ මොඩලය තමයි චීනය හදාගත්තේ. හැබැයි චීනය කොහෙද ඉන්නේ, අපි කොහෙද ඉන්නේ? එතකොට එදා එතුමා ගෙනාපු වැඩපිළිවෙලේ අඩුපාඩුවක් තිබුණා නම් ඒක සංශෝධනය කළ කරන්න තිබ්බා. හැබැයි ජේ.ආර්.ට ගැව්වා, ප්‍රේමදාස ජනාධිපතිතුමාට ගැව්වා. එතනින් පස්සේ කරපු වැඩක් නැහැ. ඉතින් මේක තමයි ප්‍රශ්නේ. එතකොට 2001 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකාම ප්‍රතිසංස්කරණ ගැන අපි කතා කරා. එස්.බී. දිසානායක මැතිතුමා එහෙම හිටියා ඒ ආණ්ඩු. හැබැයි ඒක කරන්න දුන්නේ නැහැ. ආයේ වෛරය, ක්‍රෝධය ඇති කරා. එතකොට ඒවා නැවතුණා. 2015 ඉඳලා 2019 අපි අනිත් රටවල් එක්ක ගනුදෙනු කිරීම සඳහා අපි ප්‍රතිසංස්කරණ වැඩසටහන් කීපයක් ගෙනාවා. වෙළඳ කිවිසුම් අත්සන් කරන්න ගියා. බන්දුල ගුණවන්ත ඇමතිතුමා දන්නවා මොකද වුණේ කියලා. ඕක දේශපාලනේ පාවිච්චි කරලා නැවැත්තුවා. ඉතින් මොකද්ද වුනේ? අපේ අපට එන විනාශ වෙලා ගියා. ඒක තමයි මැරෙන්න ගියා ඒ වෙලාවේ. ඉතින් මේක තමයි අර්බුදය. මේක තමයි ඇත්ත. ඒ නිසා අද රටේ සංවාදයක් තියෙනවා. IMF එක ගැන. IMF එක ගැන කතා කරනවා මොකද්ද මේ කරන්න කියලා. විවෘතව කතා කරමුකෝ. IMF භූතයක් බිල්ලෙක් කියලානේ කතා කරන්නේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ස්ථාවරයක් නැහැ. උදේට කියනවා IMF එපායි කියලා, රෑට කියනවා IMF හොඳයි කියලා. හැබැයි සමගි ජන බලවේගය හැංගි හොරා නැහැ. අපි කෙලින් දෙයකට පෙනී හිටිනවා. අපි දන්නවා කොහොමද පෙනී හිටින්න ඕනේ කියලා. IMF ගැන කතා කරනවා නම් IMF එකට සමාජිකයෝ 190ක්, රටවල් 190ක් සමාජිකයෝ. ඒකේ චීනයත් සමාජිකයෙක්, රුසියාවත් සමාජිකයෙක්. IMF එකේ සමාජිකත්වය ගත්තේ නැති රටවල් 7යි තියෙන්නේ. එකක් කියුබාව, අනිත් එක ඊස්තිමෝරය, අනිත් එක උතුරු කොරියාව, අනිත් එක ලීචන්ටන්ස්ටයින්. මට රට කොහෙද තියෙන කියලාවත් දන්නේ නැහැ. මොනාකෝ, එතකොට තායිවාන්, වැටිකන් සිටි එක, ඔය ටික විතරයි නැත්තේ. එතකොට පැහැදිලිව ලෝකයේ සියලුම බලවත් සාර්ථක රටවල් IMF එකේ ඉන්නවා. එතකොට මේ IMF එක භූතයක් වෙන්න බෑනේ. හැබැයි IMF එක ගැන අපිට වෙන අදහස් තියෙන. අපේ ස්ථාවරය පැහැදිලි. අපි IMF එක ගැන කියනවා නම් IMF එකේ ස්ටාෆ් ලෙවල් ඇග්‍රීමන්ට් එක ඊයේ අත්සන් කරා කියලා මාධ්‍ය ප්‍රකාශ කරනකොට අපටත් සතුටක් දැනුණා. රට හරි දිශානතියකට යන්න යම් අපිට සහනයක් ලැබෙනවා. මේ වැඩපිළිවෙලට ගියේ එක හොඳයි කියලා අපි හිතුවා. හැබැයි අපේ අර්බුදයට මේක පූර්ණ විසඳුමක් නෙවෙයි කියන එක ඔබතුමන් දන්නවා. මොකද IMF එක කියන්නේ පහසුකම් සලස්සන්න පමණයි. IMF is a facilitator only. IMF එකට අපේ ප්‍රශ්න විසඳන්න බෑ. විසඳුමක් නෙවෙයි මේක. මේක ඇත්තටම විසඳුමේ පූර්විකාවක් පමණයි. ඒක මතක තියාගන්න. ඒ නිසා මෙතනින් එහාට තමයි අභියෝග ටික එන්නේ. ඔබතුමන්ලට ඒ අභියෝග වලට ඔරොත්තු දෙන්න පුළුවන්ද කියලා අපි දන්නේ නැහැ. මොකද උදාහරණ කීපයක් ගත්තම ඉක්වඩෝ, ආජන්ටීනාව IMF එකෙන් ආධාර ණය අරගෙන අවුරුද්දක් දෙකක් යනකොට අවශ්‍ය වෙන ප්‍රතිසංස්කරණ පිළිවෙලකට කරපු නැති නිසා දේශපාලඥයෝ තමන්ට ඕනේ විදිහට නාස්ති කරලා ආපහු ඔය රටවල් දෙක තුන ආපහු වැටුණා. අර්බුදය ඊට වඩා දරුණු විදිහට ආවා. ඒ නිසා ලංකාවේ මතක තියාගන්න මේක හරියට කරේ නැත්තම් මීට වඩා අමාරු තත්ත්වයක් ඇති වෙනවා. අපි ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාර්ථක වීම පිළිබඳව IMF එකේ එක්ස්ටර්නල් ෆන්ඩ් ෆැසිලිටි වැඩසටහන ක්‍රියාත්මක වීමත් සමග ඉන් පසුව තමයි නැත්නම් ඊට සාපේක්ෂව තමයි අපට අමාරුම වෙනස්කම් ටික කරන්න සිද්ධ වෙන්නේ. එතකොට ඒ කාල පරිච්ඡේදය තුළ යම් යම් දේවල් කරන්න ඕනේ. එන්න මෙතන තමයි සමගි ජන බලවේගයට රජයේ වැඩපිළිවෙලත් එක්ක එකඟ වීමට ප්‍රශ්නයක් තියෙන්නේ. අපට මෙතන තමුන්නාන්සලා කරන හැම එකකටම එහෙයි කියන්න බෑ. එනිසා සමගි ජන බලවේගය අපේ ස්ථාවරය අපි දිගටම කිව්වා. අපි අර හැංගි හොරා කරේ නෑ. ජනප්‍රිය ස්ථාවරයක් ගත්තෙත් නෑ. හරි දේවෙනියෙන් පෙනී හිටියා. අපිට තිබුණේ IMF එකත් එක්ක කරන සාකච්ඡාවල් කරනකොට IMF එකේ කොන්දේසිවලට හෝ එයාලගේ සැලැස්මට යටත් නොවී අපිට ආවේනික ශ්‍රී ලාංකීය අපේ ප්‍රතිසංස්කරණ සැලැස්මක් අපි ඉදිරිපත් කර යුතුයි කියන තැන. ඒක IMF එකත් එක්ක හරියට සාකච්ඡා කරන්න හයිය තියෙන්න ඕනේ. ආණ්ඩුවකට ඒක කරන්න බැරි නම් වැඩක් නැහැ. අපි කතා කරා අවම පොදු වැඩසටහනක් ඉදිරිපත් කරන්න කියලා. හැබැයි අපි දන්නේ නැහැ අගමැතිතුමනි එහෙම දෙයක් ඔයාලා කෙරුවද කියලා. අපිට පේන්නේ IMF එක කියන එක ඔයාලා කරනවා. ඔබතුමන්ලගේ සැලැස්ම වැඩපිළිවෙලක් තිබුණා නම් අපි ඉල්ලුවා ඒක පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න කියලා. ඉතින් IMF එක එකඟතාවයකට එන්න පුළුවන්. ඒක ඒගොල්ලෝ පිළිගන්නේ නැත්නම් සංශෝධනයක් කරන්න තිබ්බා. සාකච්ඡාවට කීපයක් තියලා කරන්න තිබ්බා. ඔක තමයි එහෙම තමයි කරන්න තිබ්බේ. එහෙමයි කරන්න ඕනේ නැත්තේ. ඒ නිසා ඒ පැත්තෙන් රජයත් එක්ක අපිට වැඩ කරන්න බැරි එක හේතුවක් මේක. අපි උදාහරණයක් ගත්තම රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිසංස්කරණ කිරීම. මේ ප්‍රතිසංස්කරණ මොඩලය කුමක්ද? මොකද බටහිර රටවල් වල මොඩල භාවිතා කරන්නත් පුළුවන්. අපි ලෑස්ති නැහැ ඒවා කෙලින්ම ඒවට යන්න. ඉංගලන්තේ එක ක්‍රමයක් තියෙනවා. චීනයේ වෙන ක්‍රමයක් තියෙනවා. වියට්නාමේ මේ රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණ වෙන මොඩලයක් තියෙනවා. ඊට වඩා මැලේසියාවේ ඛසානා කියන වැඩපිළිවෙලක් තියෙනවා. සිංගප්පූර වල තෙමාසෙක් යටතේ වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වගේම ලංකාවේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා ජනතාකරණය කියන මේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක් අපට රටට ආවේනික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරා. ඒක ඉතාම වැදගත්. ඉතින් අපිට ඒ වගේ දෙයක් හරියට බලලා කරන්න තිබ්බා. දරු මන්ත්‍රීතුමනි, එම නිසා මේ වගේ හයිබ්‍රිඩ් මොඩලයක් අපි හරියට කරා නම් මේ රටේ අවම විරෝධයක් අවම වේදනාවක් එක්ක අපිට මේ ප්‍රතිසංස්කරණ ටික කරන්න පුළුවන්. ඒ නිසා අපි හිතනවා මේ වගේ දෙයක් කරන්න ඕනේ කියලා. කියමනක් තියෙනවා never let a crisis go to waste. ඒ කියන්නේ අර්බුදයක් අපතේ යන්න දෙන්න එපා කියන වචනයක් තියෙනවා. ඒකෙන් පාඩම් ඉගෙන ගන්න පුළුවන්. අපි අර්බුදයකින් නෙමෙයි අර්බුදය අපතේ යන්න දෙන්න එපා. මේකෙන් අපිට නැගිටින්න පුළුවන් නම් රටක් හැටියට ඒක වැදගත්. ඒ නිසා අපේ කුහකකම් නැහැ. අර හරින් ෆර්නැන්ඩෝ මැතිතුමා කිව්වා අපේ කණ්ඩායමේ සූට් දාගෙන ඉන්නවා කියලා. අපිට එහෙම හදිස්සියක් නැහැ. අපිට ඕනේ දා ආණ්ඩුවක් ගන්න පුළුවන්. අපිට හදිස්සි නැහැ. අපි අවංකව අපි මේ රට වෙනුවෙන් පෙනී හිටිනවා. ඒ නිසා ජනතා අරගලෙන් පණිවිඩයක් දුන්නා. ඒ ජනතා අරගලේ පණිවිඩය තමයි සමාජ සාධාරණත්වය. මේ රටේ සම අවස්ථාව ලබා දෙන්න කියලා ඉල්ලුවා. මේ රටේ සමහර වේස්තිත බැඳියාවන් තියෙන වරප්‍රසාදලත් කණ්ඩායමකට විතරක් මේ රටේ සියලුම සම්පත් සීමා කරන්න එපා කියලා කිව්වා. මේ ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් කරන්න කියලා කිව්වා. ඉතින් ඒ අයට තමයි අර කවුද අපේ රෝහිත අබේගුණවර්ධන මහත්තයා කිව්වේ අරගල කට්ටියට රැට්ටෝ මැට්ටෝ කියලා. ඒ අපේ රටේ මිනිස්සු තමුන්නාන්සලගේ ඡන්දදායකයෝ. ඒ වගේ මේ මිනිස්සුන්ට අපහාස කරන්න එපා. ඒගොල්ලෝ ලොකු කැපවීමක් කරා. ඒගොල්ලෝ අපිට හොඳ පාඩමක් උගන්වලා දුන්නා. ඒ පාඩම නැත්තම් අද මේ රට අනිත් පැත්ත හැරෙන්නේ නැහැ. අපි ඒවා ඉගෙන ගන්න ඕනේ. දැන් මම කියන්නේ මම ගරු මන්ත්‍රීතුමනි, මහ බැංකුව අධිපතිවරයා කිව්වා මේ වැඩමුළුවේ ආපු වෙලාවේ ලබන වසර වේදනාත්මක වසරක්, ප්‍රතිසංස්කරණ ගොඩක් කරන්න ඕනේ කියලා. හැබැයි එතුමා කිව්වා ඒ වේදනාව වැඩියෙන්ම දැනෙන්නේ දිලිඳු දුප්පත් අයට කියලා. එහෙම කියලා කිව්වා. එහෙමනම් මේ රටේ ඉන්න අධිපතිතුමාම කියන වරප්‍රසාදලත් කාණ්ඩය මේ වේදනාව බෙදා ගන්න ඕනේ කියලා. ඒක හරි. ඒ වගේම තමයි IMF එකේ කණ්ඩායම් නායකයා පීටර් බවර්, එයා මොකද්ද කියන්නේ? මේ විෂමානුපාතික වේදනාවක් ඇති වෙනවා දුප්පත් මිනිස්සුන්ට කියලා. disproportionate pressure on the poor. එතකොට මෙතනදී හැබැයි රජය මේ සඳහා කරන වැඩපිළිවෙල සහ හැසිරීම පිළිබඳව අපිට ප්‍රශ්නයක් තියෙනවා. රජය ගන්න තීරණ ඒ පීඩණයට පත් වෙන ජනතාවට ඒ සාධාරණ ඉටු වෙන ආකාරයට ගන්නවද? මොකද අපිට පේන්නේ රජය හැසිරෙන්නේ කොහමද? ලෙඩා මලත් බඩ සුද්ධයි කියන ප්‍රතිපත්තියකින්. ඉතින් එහෙම කරන එකට අපිට එකඟ, අපිට නම් එකඟ වෙන්න බෑ. රජෙන්, රජය විසින්ම නිර්මාණය කරපු, ඔබ අගමැතිතුමා ඔබතුමා දන්නවා, අකණ්ඩ උද්ධමනය තුළින් ඔබ තුමන්ලම නිර්මාණය කරපු මේ උද්ධමනය තුළින් රටේ පුරවැසියන්ට සතු ධනය අපරික්ෂාකාරී අන්දමෙන් අපහරණය වෙලා තියෙනවා. මිනිස්සු ඇත්තටම මේ ක්‍රියාදාමය හරහා බහුතරයක් හිඟමනයට පත් වෙලා සහ අතලොස්සක් පමණක් ධනවතුන් බවට පත් වෙලා ඉන්නවා. එතකොට මේ මිනිසුන්ගේ වරදකට නෙවෙයි. එතකොට බදු වැඩි කරනකොට ඒ බදු වැඩි කිරීම සඳහා සමාජ සාධාරණත්වයක් ඇතිවෙන්න ඕන කියලා අපි විශ්වාස කරනවා. හැබැයි අපිට ඒක දකින්න පේන්නට නැහැ. ඒ සමාජ සාධාරණත්වය ඇතිවෙන්න විදියක් අපි දකින්න මේ බදු ප්‍රතිපත්තිය තුළවත් අපි දකින්නේ නැහැ. දැනට අපේ රටේ පොහොසත්ම 120 ජාතික ආදායමෙන් 150ක් බෙදා ගන්නවා. අපේ රටේ දුප්පත්ම 120 ජාතික ආදායමෙන් 105යි භුක්ති විඳින්නේ. එතකොට බලන්න මේ පරතරය, මේක වෙනස් කරන්න වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. මේක එක්කෝ ආරක්ෂක දලක් ඇති කරන්න ඕනේ රටේ. එහෙම නැත්නම් පීඩාධාර දෙන්න ඕනේ. එහෙමත් නැත්නම් බදු ප්‍රතිපත්ති හරහා ප්‍රතිව්‍යාප්තියක් ඇති වෙන්න ඕනේ. redistribution of income. මේ දෙකෙන් තුනෙන් එකක් වෙන්න ඕනේ. මේ සමාජ සාධාරණත්වය ඇති වෙන්න ඕනේ. ඒ වෙනුවෙන් තමයි සමගි ජන බලවේගය පෙනී සිටින්නේ. ඒ නිසා ඔබතුමාන්ලා කියන හැම දෙයකටම අපි අත ඔසවන්න ලෑස්ති නැහැ. ඔබතුමන්ලාට ඕනේ මේ බලය රඳව ගන්න කොහොම හරි මේක ෂේප් වෙන්න. අපි එතන නැහැ. මේකේ සිස්ටම් චේන්ජ් එකක් එන්න ඕනේ. අපි ඒක කෙලින් මේ වෙනුවෙන් පෙනී සිටිනවා. අපිට තේරෙනවා ආර්ථික අවපාතයක් තියෙනකොට, ඉවර කරන අවපාතයක් තියෙනකොට ව්‍යාපාර ආරක්ෂා කර යුතුයි. ව්‍යාපාරවල වලට තව බදු පටවන එක අමාරුයි. අපිට ඒක තේරෙනවා. ඒ අයට ඒ හයිය දෙන්න ඕනේ. මොකද ඒගොල්ලෝ තමයි ආයෝජනය කරන්නේ, රස්සාවල් ඇති කරන්නේ. හැබැයි බදු ජාලය පුළුල් කරන්න පුළුවන්. බදු අය කිරීමේ එලිපත ත්‍රෙෂෝල්ඩ් එක අඩු කරන්න පුළුවන්. එතකොට වැඩි පිරිසක් ඒක ඇතුළට එනවා. ක්‍රමවේද තියෙනවා. මොකද ඒක වැදගත්. හැබැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බදු ප්‍රතිපත්තිය ගැන අපිට ප්‍රශ්නයක් තියෙනවා. ශැංග්‍රිලා හෝටලේ ඔබතුමන්ලා හැදුවා. ශැංග්‍රිලා හෝටලයට අවුරුදු 30ක බදු සහනයක් දීලා තියෙනවා. අවුරුදු 30ක්. එතකොට තම සතයක් අපිට ලැබෙන්නේ නැණි. තොර අපේ ඉන්න සාමාන්‍ය මිනිස්සුන්ගෙන් පොඩි කර්මාන්ත වලින් බදු අය කරනවා. හැබැයි මේ මහ ලොකු හෝටෙල් සමාගමට බදු සාන. දැන් මාලදිවේ ඉන ගන්න. මාලදිවේනේ තිබුණා බෙඩ් ටැක්ස් එකක්. ඇඳකට ටැක්ස් එකක් ගහනවා.
කොලඹිස් සභාවේ නිෂ්පදතාවය ආරක්ෂා කරන්න ගරු මන්ත්‍රීතුමල්ලා, ඔබතුමාගේ කාලය අවසන්නේ තිබෙනවා.
එතකොට මේ බෙඩ් ටැක්ස් එක දැන් පරිවර්තනය කරා ග්‍රීන් ටැක්ස් එකකට. එක එන හැම විදේශ සංචාරයකට කුඩා දරුවෙක් වුණා.
ඕඩර් ප්ලීස්.
ඩොලර් 6ක්
ගරු කතානායකතුමා මූල අසනේට.
කතානායකතුමනි, ස්තුතියි. ශැංග්‍රිලා හෝටලේ දැන් අපි අර බදු සහන දීලා තියෙනවා. හැබැයි මාලදිවේ ඉන්නේ ග්‍රීන් ටැක්ස් එකෙන් ඩොලර් 6ක් එක විදේශ සංචාරකින්ගෙන් ගන්නවා. ඒතර අපි ඒවට බදු නිදහස් කරලා තියෙන හැම එකකටම. දැන් මහින්දානන්ද අලුත්ගම්මගේ මැතිතුමා ඊයේ කතා කරනකොට එතුමා හොඳ වැදගත් කතාවක් කරා. එතුමා කිව්වා අපේ රටේ මේ වීමෝල් හිමියන් මහ පරිමාණයේ වීමෝල් මුදලාලිලා බදු ගෙවන්නේ නැහැ කියලා. එතකොට බාර් අයිතිකාරයෝ බදු ගෙවන්නේ නැහැ කිව්වා. එතකොට කැසිනෝ කාර්යෝ බදු ගෙවන්නේ නැහැ කිව්වා. සමහර අය ඉතාල සුළු බද්දක් ගෙවන්නේ කිව්වා. මේක ප්‍රශ්නයක්. මේක තමයි අර ආරක්ෂා කරන කණ්ඩායම. මේ ඔක්කොමලා ඔයාලගේ ආණ්ඩුවේ ඉන්න අයනේ. වීමෝල් මාෆියාව, බාර් අයිතිකාරයෝ, එහෙම නැත්නම් කැසිනෝ කාර්යෝ. ඉතින් මේගොල්ලෝ
කොහෙද? කණ්ඩායම
තමන් විසින්ම ආරක්ෂා කරනවා කියවන්න පේන්නේ.
ගරු මන්ත්‍රීතුමා,
ඔතමයි ප්‍රශ්නය. මේකයි කියන්නේ ඒකිට බැඳියාව කියන එක. ගරු,
කාලය අවසන්.
මම ටයිම් එක ඉල්ලුවා කතා නැහැ කිව්වනේ. මට තව විනාඩි දෙකක්
දීලා තියෙන්නේ.
2 minutes. 2 minutes.
ඒක දීලා ඉවර වෙලා තියෙන්නේ.
නිසා පොයින්ට් ඔෆ් ඕඩර්. Standing orders are suspended. So you can give him more time.
Nice time.
I'll give you a little bit of a little
bit of a little bit of a little bit of a little bit of a little bit of a little bit of a little bit of a little bit of a little bit of a little bit of a little bit of a little bit of a little bit of a little bit බදු බදු නිදහස් කරුවා කියලා මේකට විදේශිකයන් එන්නේ නැහැ. මේ රටේ ජාතික සමගිය, ප්‍රජාතන්ත්‍රවාදී රාමුව, නීතියේ ආධිපත්‍ය, ease of doing business දර්ශකය, ඒ වගේම ස්ථාවර විනිමයක්, ජාතික වෙළඳ ප්‍රතිපත්ති, දූෂණයෙන් තොර මානව අයිතීන්, ඒ ටික සුරක්ෂිත කරන්න ඕනේ. රට අස්ථාවර නම් කොච්චර බදු සාන දුන්නත් වැඩක් නැහැ. හැබැයි මේ රජය හැසිරෙන ආකාරය, විදේශ ආයෝජන හමුවේ හැසිරෙන ආකාරය හරියට තමාගේ ඇඳියොත පවා උනා දැමීමට ආණ්ඩුව ලෑස්ති විදේශ ආයෝජන ගන්න. සමහරවිට අපිට හිතෙනවා රජය සම කරන්න පුළුවන්නේ අර වෛශා ස්ත්‍රියක් එයාගේ තමුන් ළඟට ගනුදෙනු කරුවෝ ගෙන්න ගන්නට හැසිරෙන ආකාරයට තමයි මේ ආණ්ඩුව විදේශ ආයෝජකයන් ඉස්සරහා හැසිරෙන්නේ. කනගාටුයි කියන්න. හැබැයි එන මිනිහෙක් නෑ තවම. ඔබද අනිත්‍යක නෑ. ඔබතුමන්ලා කෙරෙහි විශ්වාසයක් නෑ. මේ දූෂිත ක්‍රමයක් තියෙනවා කියලා මිනිස්සු මහත් එන්නේ නැහැ ආයෝජනය කරන්න. අපේ නීතිපද්ධතිය ප්‍රතිසංස්කරණ ටික කෙරුවේ නැහැ තමුන්නාන්සලා අවුරුදු 20 ගානක්. ඒ නිසා දේශයක විශේෂම වැදගත් දේ රාජතාන්ත්‍රික උපාය මාර්ග තියෙන්න ඕනේ. ඒ රාජතාන්ත්‍රික උපාය මාර්ග තුලින් මූලික කොටස තමයි ආර්ථික රාජතාන්ත්‍රික භාවය. ඉකොනොමික් ඩිප්ලොමසි. ආර්ථික රාජතාන්ත්‍රික භාවය තුලින් ආර්ථික තරඟකාරීත්වය, ආර්ථික සහසම්බන්ධතාවය, අපනයන ඉලක්ක, විදේශ ආයෝජන ලබා ගැනීම වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. හැබැයි එහෙම අපේ වැඩපිළිවෙලක් තිබිලා නැහැ. ඔබතුමන්ලා අවුරුදු ගණනාවක් හිටියා හිතවත් අය විදේශ තැන්වලට තානාපතිවරු හැටිය යවනවා. රට හරිතැන එන්නේ නැහැ. මේවා වෙනස් කරන්න ඕනේ. අපි මේක දිනනවා නම්, මේ සටන දිනනවා නම්. ඒ නිසා අපි මේ වෙලාවේදී කියන්නේ අපි සමග ජන බලවේගේ අපට මේ වෙනස්කම් රට බේර ගන්න ඕනේ. හැබැයි හැම දෙයකටම එහෙයි කියන්න අපි සූදානම් නැහැ. හරි දේනුවේ දේ වෙනුවෙන් අපි ඕන දෙයක් කරන්න ලැහැස්ති. අපි විශ්වාස කරනවා මේ රටට ආවේනික මොඩලයක් සකස් විය යුතුයි. ඒක සමග ජන බලවේගය තුල අපි සකස් කරලා තියෙනවා. අපි ඕන වෙලාවක අපි රටට උදව් කරන්න අපි සූදානම්. ස්තුතියි.
දුලගනෝද
ගරු කතානායකතුමනි, ගරු ජනාධිපති සහ මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ අතුරු අයවැය සම්බන්ධයෙන් පසුගිය දින කීපය තුළදී මේ ගරු සභාවේ අදහස් දැක්වූ සියලුම ආණ්ඩු පක්ෂය හා ප්‍රතිපක්ෂයේ ගරු මන්ත්‍රීතුමන්ලට ආණ්ඩුව වෙනුවෙන් අපේ ගෞරවයත් ස්තුතියත් පුද කරන්නට කැමැති. දෙවනුව අපේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අපේ උගත් මිත්‍ර ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා ප්‍රශ්නයක් කළා. මේ තරම් විශාල අර්බුදයකට රට වැටෙද්දී ඒ පිළිබඳ කිසිම දැනුවත් කිරීමක් මේ පාර්ලිමේන්තුවට කරේ නැහැ කියලා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 148 වෙනි වගන්තියට අනුව මුදල් පිළිබඳ සම්පූර්ණ බලය තියෙන පාර්ලිමේන්තුවට. ආණ්ඩුවේ ආදායම, ආණ්ඩුවේ වියදම, අයවැය පරතරයේ පියව ගැනීම සඳහා දේශීය විදේශීය වශයෙන් ණය ගැනීම, ණය ආපසු ගෙවීම යනාදී පිළිබඳ වගකීම අපි සියලු දෙනා වෙත තමයි පවරලා තියෙන්නේ. ඒ නිසා මේ ගරු සභාව තුළ මේ හා සම්බන්ධිතව දීර්ඝ කාලික පටන් මේ තියෙන තත්ත්වයේ පිළිබඳ විශාල වශයෙන් මේ අනතුර ගැන අපි සාකච්ඡා කරලා තියෙනවා. මම කැමැති සඳහන් කරන්න මේට අවුරුදු 30 ගණනකට පෙර මහජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරයෙක් වශයෙන් මම මංගල කතාව පවත්වන අවස්ථාවේ 1989 මාර්තු මාසේ 20 වෙනිදා මෙලෙස කියලා තියෙනවා. 1978 කාලපරිච්ඡේදය තුලදී රාජ්‍ය අයවැලේකෙන හිංගිය පමණක් 1356කින් වැඩි වෙලා තිබෙනවා. ඒ අයවැලේකෙන ඇති වෙලා තිබෙන දැවැන්ත හිංගිය පියවා ගන්න අමාරු වෙනකොට මේ රට ඇතුලෙන් ඒ අයවැලේකෙන හිංගිය පියවා ගන්න සල්ලි හොයා ගන්න බැරි වෙනකොට වැඩි වැඩියෙන් පිටරටවලින් ණය ගැනීමේ සම්ප්‍රදාය තමයි අපි අනුගමනය කර තියෙන්නේ. ගරු කතානායකතුමනි, 1977 ලංකාවේ විදේශ ණය ප්‍රමාණය 1,13,321යි. අද විදේශ ණය ප්‍රමාණය 1,61,914යි. මේ කාල පරිච්ඡේදයේ තුලදී නිදේශ ණයවල වැඩිවීම පමණක්, ඒ කියන්නේ අපි පිටරටවලට පමණක් 1,115කින් ණය වැඩි කරගෙන තිබෙනවා. මේ රටේ කුඩා දිලින්දාගේ පටන් අන්තිම මහලා දක්වා සෑම මිනිසෙක්ම රුපියල් 10,100ක පිටරට ණයකාරයෙක් කොට තිබෙනවා. 128.8% ගත් ණයවල පොලියා ණය වාරික ගෙවන්න සිදු වී තිබෙනවා. 30% වෙන රටකට පොලිය ගෙවන්න වෙනකොට ණය වාරික ගෙවන්න වියදම් කරන විට ඒ රටේ ජාතික අවශ්‍යතාවය ඉෂ්ට කරන්න ආදායමෙන් ඉතුරු වෙන්නේ 70%ක් පමණයි. රුපියලේ අගේ අඩුවෙන් මේ ණය බර ආර්ථිකයට ඔරොත්තු නොදෙන මට්ටමට එනවා. තමුන්නාන්සේලාගේ ආර්ථික ප්‍රතිපත්ති යටතේ දැනටමත් ණය බර ඔරොත්තු නොදෙන මට්ටමට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ මීට අවුරුදු 30කටත් ඉස්සෙල්ලා මේ ණය අර්බුදය, මේ ගෙවුන් ශේෂයේ අර්බුදය, මේ රාජ්‍ය මූල්‍ය අර්බුදය එලෙසින් තිබුණා. මම මේ කතාව සභාගත කරනවා. ඊට පස්සේ දිගින් දිගටම අපිට උනේ කුමක්ද කියන එක අපි හෘදේ සාක්ෂියට එකඟවත් අවංකවත් කතා කළොත් අපි දන්නවා. අපේ මගේ උගත් මිත්‍ර හර්ෂද සිල්වා මැතිතුමා පිළිගන්නවා මේ ආණ්ඩුව ඇතුලේ අපිට කවදාක්වත් මෑත ඉතිහාසයේ තුල පසුගිය දශක කීපය තුලම ආණ්ඩුවක් එදිනදා පවත්වාගෙන යාමේ කටයුතු වලට ප්‍රමාණවත් ආදායමක් අපිට උපදවා ගන්න බැරි වුණා. අපි මොනතරම් උත්සාහ දැරුවත් බදුවා බදු නොවන මාර්ගවලින් උපය ගන්න ආදායම ආණ්ඩුවක් එදිනදා පවත්වාගෙන යාමේ කටයුතු වලදී දරන වියදමේ ප්‍රතිඵලය වියදම දරන කාලයට ඉතරක් සීමා වෙන නැවත නැවතත් දැරිය යුතු ස්වරූපයේ වියදම් ටික තියෙනවා. මොනවාද ප්‍රධාන වියදම්? 4යි. එකක් අපි වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවන්න ඕනේ, පොලිය ගෙවන්න ඕනේ, ගත්ත ප්‍රාග්ධන වියදම් දරන්න ඕනේ, ගත්ත ණය වාරික ආපසු ගෙවන්න ඕනේ. මේක තමයි අපිට මේ පාර්ලිමේන්තු ඇතුලේ කතා කරන්න තියෙන ප්‍රධාන වියදම් වර්ග 4. දැන් දෙදෑදී රාජ්‍ය සේවකයන්ට වැටුප්පා විශ්‍රාම වැටුප් ගෙවන්න ගියේ බිලියන 152යි. රාජ්‍ය ණයවලට පොලිය ගෙව්වේ 71යි. ප්‍රාග්ධන වියදම් බිලියන 67යි. ණය ආපසු ගෙවන්න බිලියන 175යි. නමුත් ඒ 2000 වර්ෂයේ මීට අවුරුදු 21කට ඉස්සෙල්ලත් ආණ්ඩුවේ ආදායම ප්‍රමාණවත් නැහැ පුනරාවර්තන වියදමවත් දරන්න. ආදායම 211යි, පුනරාවර්තන වියදම 254යි. එදිනෙදා පවත්වාගෙන යන්න බිලියන 43ක් මදි දෙදැහැදී. 2005 ආණ්ඩුව පවත්වාගෙන යන්න මදි බිලියන 64ක්. 2010 ආදායම මදි ආණ්ඩුව පවත්වාගෙන යන්න බිලියන 102ක්. 2015 ආණ්ඩුව පවත්වාගෙන යන්න ආදායම මදි 247ක්. 2020 ආණ්ඩුව පවත්වාගෙන යන්න 1181ක් මදි. 2020 එදිනෙදා ආණ්ඩුව පවත්වාගෙන යන්න 1284ක් මදි. කාගේ ආණ්ඩුවක් තිබුණා? කවුරු මොන ක්‍රමයට ආණ්ඩු කළත් පසුගිය දශක ගණනාව මුළුල්ලෙම අපි කළේ මොකක්ද? දරන්න බැරි වියදමක් දැරීම කරන කොටගෙන අසාමාන්‍ය ලෙස අපි දේශීය විදේශීය වශයෙන් ණය ගත්තා.
ඊට පස්සේ අපි රාජ්‍ය දේපළ පුද්ගලීකරණය කළා විකුණලා සල්ලි හොයාගත්තා. ඒත් මදි වෙනකොට අපි දිගින් දිගටම සල්ලි අච්චු ගැහුවා. මේකයි කරේ. දැන් අපි 2020ට සාපේක්ෂව පෞගිය අවුරුදු 21 වැටුප් පහ විශ්‍රාම වැටුප් වැඩි වෙලා තියෙනවා 100 633 කින්. පොලී ගෙවීම් වැඩි වෙලා තියෙනවා 100 1376 කින්. ණය ආපසු ගෙවීම් වැඩි වෙලා තියෙනවා 1257 කින්. ප්‍රාග්ධන වියදම් වැඩි වෙලා තියෙනවා 1044 කින්. නමුත් රටේ ආදායම් වැඩි වෙලා තියෙන්නේ 100 593 කින්. මේක තමයි ප්‍රශ්නේ. වැටුප් බිල අසාමාන්‍ය ලෙස 10% පැනලා වැඩි වෙනවා. ඊළඟට පොලී වියදම 10% පැනලා වැඩි වෙනවා. ණය ආපසු ගෙවීම 10% පැනලා වැඩි වෙනවා. මේ සියලුම දේ වැඩි වෙනකොට ආදායම වැඩි වෙන්නේ නැහැ ඒ ප්‍රමාණයට. වියදම වැඩිවීමට සාපේක්ෂව ආදායම වැඩි වෙන්නේ නැත්නම් එතනදී දිගින් දිගට දරන්න බැරි ණය බරක් ඇති වෙනවා. ඉතින් මේ ණය අරන් අරන් ඉවර වෙච්චාම අපිට ගිය අවුරුද්දේ ඇති වෙච්ච ප්‍රශ්නේ තමයි අපේ රටේ බදු ආදායම 1268යි. එයින් ප්‍රධාන වියදම වන රාජ්‍ය සේවක වැටුප් පහ විශ්‍රාම වැටුප් වලට යනවා 1115. මුළු බදු ආදායමෙන් 86% රාජ්‍ය සේවකයන්ට වැටුප් පහ විශ්‍රාම වැටුප් ගෙවන්න වියදම් වෙන රටක්. මගේ දැනීමේ හා විශ්වාසයේ ඇටියට මේ ලෝකයේ කිසිම රටක බදු ආදායමෙන් 86% වැටුප් පහ විශ්‍රාම වැටුප් සඳහා වැය කරන්නේ නැහැ. ඒ වැටුප් ගෙව්වට පස්සේ මුළු රටේම ඉතුරු වෙන්නේ බදු ආදායමෙන් බිලියන 183යි. 2001 වර්ෂයේදී පොලිය ගෙවන්න තියෙනවා 1008ක්. මේ වියදම් දෙකවත් දරන්න බැරි රටක් බවට පත් වුණා. ඊට පස්සේ අපි වෙලා තියෙන්නේ පසුගිය කාලයේ තුලදී මේ අද ඊයේ ප්‍රශ්නයක් නෙමෙයි. රාජපක්ෂවරු ඇති කරපු එකක් නෙමෙයි. මේ රටේ 1960 මීට අවුරුදු 1960 දී රජයේ ආදායම දළදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 21.1%. දැන් රජයේ ආදායම දළදේශීය නිෂ්පාදනයෙන් 8.8%. 1960ට සාපේක්ෂව රජයේ ආදායම අඩු වෙලා තියෙනවා දළදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 12.4%. ඊළඟට වියදම 1960 දී 27.1%. අපිට ඒ වියදම දරන්න බැරි නිසා දැන් ඒක 121ට අඩු වෙලා තියෙනවා. වියදම අඩු වීම 7.1%. වැඩි වෙලා තියෙන එක දෙයයි අයවැය පරතරය. අයවැය පරතරය එදා 1960 දී 6.1%. දැන් 12.2%. එකට එකක් අයවැය පරතරය වැඩි වෙලා. මේ ලෝකේ රාජ්‍ය මූල්‍ය ක්‍රමයේ පාර්ලිමේන්තුවල වගකීම තමයි රටේ ආදායම හා වියදම අතර පරතරය දළදේශීය නිෂ්පාදනයෙන් 5%ට වඩා අඩු මට්ටමක පවත්වාගෙන යන්නේ. එහෙම වුණොත් තමයි බඩු මිලේ ප්‍රශ්නය, ජීවන වියදමේ ප්‍රශ්නය, උද්ධමනයේ ප්‍රශ්නය විසඳන්න පුළුවන්කම තියෙන්නේ. අපි ඒක කිරීම සඳහා මේ කරන්නේ නැති නිසා විවිධ දේශපාලන උපාය උපක්‍රමික වශයෙන් කියන සහන දෙන්න යාම නිසා මේ පාර්ලිමේන්තුවට හසුරුවාගත නොහැකි ණය බරක් එන නිසා ගරු චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය ජනාධිපති ධූරය දරද්දි, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා අග්‍රාමාත්‍ය ධූරය දරද්දි, අපි ග්‍රාමීය කටයුතු පිළිබඳ කැබිනට් ඇමැති හා නියෝජ්‍ය මුදල් ඇමැති ධූරය දරද්දි 2003 ගෙනාවා රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වගකීම් පනත. මේ පනතේ ප්‍රධාන අරමුණු තුනයි. එකක් තමයි 2006 ලංකාවේ අයවැය පරතරය දළදේශීය නිෂ්පාදනයෙන් 5%ට අඩු කරලා එදා ඉඳන් දිගටම 5%ට අඩු මට්ටමින් පවත්වාගෙන යන එක. 2013 අයවැය රාජ්‍ය ණය දළදේශීය නිෂ්පාදනයෙන් 60%ට අඩු කරලා එතනින් පස්සේ දිගට මේ මට්ටම පවත්වාගෙන යාම. රජය ණය වෙන විට අප වෙන ප්‍රමාණය දලදේශීය නිෂ්පාදනයෙන් 4.5ට අඩු කරන එක. නමුත් මේ ගරු සභාව ඊට පස්සේ මොකද්ද කළේ? රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වගකීම් පනත තුන්සරයක් වෙනස් කළා. ප්‍රතිඵලය මොකද්ද? අද නොපිය වූ රාජ්‍ය ණය දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයන් ලෙස 110%යි. අයවැය පරතරයේ 95%, 111%, 12%යි. ණයවලට අප වෙන ප්‍රමාණය 4.5%, 115%. මේවා මේ ගරු සභාවම තමයි වෙනස් කළේ. ඒ ගරු සභාව වෙනස් කරනකොට මේ පිළිබඳ පළල් ලෙස කවදාක්වත් සාකච්ඡාවක් කරේ නැහැ. මේ මහා බැංකුවත් මුදල් අමාත්‍යාංශෙත් ඒ හා සම්බන්ධිත මහත්තුරු අපිට කියලා දෙන ඒවා ලියාගෙන අපි දෙගොල්ල දෙපැත්තට බෙදලා බැනගත්ත මිසක් මේ පිළිබඳ ප්‍රබුද්ධ සංවාද මණ්ඩපයක් බවට මේ ගරු සභාව පත් කරගත්තේ නැහැ. එහි ප්‍රතිඵලයේ වශයෙන් අපිට කියන්න සිද්ධ වුණා මේ මහා බැංකු අධිපතිතුමා මේ තත්ත්වය පැහැදිලි කරන්න කලින් එවකට කෙටි කාලයකට මේ මුදල් අමාත්‍යාංශයේ බාරගත් අලි සබ්‍රි ගරු ඇමතිතුමා මේ ගරු සභාවට ඇවිල්ලා ඒ ටු ඉසෙට් මේ තත්ත්වය ඇතිවෙච්ච ආකාරය පිළිබඳව බොහොම පැහැදිලිව මේ පාර්ලිමේන්තුව දැනුවත් කිරීමේ කාර්යය කළා. ඒ වෙනකොට අපි මේ ඇති වෙලා තියෙන අර්බුදයේ ණය ගෙවා ගන්න බෑ කියලා ලෝකෙට කිව්වා. ඒ අනුව මේ අතුරු සම්මත ඉදිරිපත් වෙන අවස්ථාවේදී නිදාසින් පස්සේ අපේ රටේ ඉතිහාසයේ සුවිශේෂ ලක්ෂණ කීපයක් මේ වන විට තියෙනවා. එකක් තමයි නිදාසින් පස්සේ ලංකා ඉතිහාසයේ ආර්ථික කඩාවැටීමේ වේගය වැඩිම වර්ෂයේ මේ වර්ෂයේ. මේ ඉස්සෙල්ලා 2001 ආර්ථිකයේ කඩාවැටෙන 1.1, 2000 COVID-19 වසංගතය නිසා 1.5 ඉස්සෙල්ලා 3.6, 2020 මේ වර්ෂයේ අස්තමේන්තු කළා තියෙනවා 6.8 අතර ප්‍රමාණයකින් ආර්ථිකයේ කඩාවැටේ කියලා. එහෙමනම් ලංකා ඉතිහාසයේ ධර්මතම ආර්ථික පසුබෑම යටතේ තමයි මේ අතුරු අයවැය ඉදිරිපත් කරලා තියෙන්නේ. දෙක, නිදාසින් පස්සේ අපි ප්‍රථම වතාවට ලෝකෙට කියලා තියෙනවා අපි ලංකා ආණ්ඩුව ගත්ත ණය ගෙවීම තාවකාලිකව අත්හිට වුණා කියලා. ඒ නිසා අපිට විරුද්ධව ලෝකයේ සමහර රටවල ලංකා ආණ්ඩුවට විරුද්ධව නඩු පවරලා තියෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ US ඩොලර් මිලියන 250කට නඩු පවරලා තියෙනවා. ආණ්ඩුව වශයෙන් අපි කරන්නේ අපිට චණ්ඩි ලෙස හැසිරෙන්න බෑ. අපිට ලෝකයේ රාජ්‍ය ණය ගෙවන්නේ නැහැ කියලා අභියෝග කරන්න බෑ. අපි ගෙවන්න බැඳිලා ඉන්නවා. ඒ නිසා ඒ සඳහා මූල්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා ක්ලිපට් හාන්ස් කියන සමාගම කැබිනට් අනුමැතියෙන් පත් කරලා තියෙනවා අපේ ණය බේරීම පිළිබඳ නීති උපදේශකයා ලෙස කටයුතු කරන්න. අපිට මේ තියෙන ණය ප්‍රතිව්‍යුහගත කිරීම කරන්න අපිට තියෙන දැනුම් සම්භාරයේ මදි. මේ රටේ ඉන්න ආචාර්යතුමන්ලට, මහාචාර්යවරුන්ට, මූල්‍ය විශේෂඥයන්ට මේ පිළිබඳ අත්දැකීමක් නැහැ. ඒ නිසා රජයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා යටතේ කැඳෙව්වා ලෝකෙන් මේ ප්‍රශ්නෙන් අපේ රට ගලවා ගැනීම සඳහා විධික්‍රමයක් කියන්න, එයා විශේෂඥතාවයක් දරපු සමාගම් වලට එන්න කියලා. සමාගම් 28ක් ණය රීෂෙඩියුල් කරන්නේ කරන්ට ඉදිරිපත් වුණා. එයින් 21ක් සුදුසුකම් ලැබුවා. එතෙන්දි මහාචාර්ය GL පීරිස් මැතිතුමත්, අලි සබ්‍රි මැතිතුමා ප්‍රමුඛ වෙන මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහා බැංකු අධිපති ඇතුළු කණ්ඩායමක් තමයි තෝරාගත්තේ ප්‍රංශයේ ලසාඩ් සමාගම. ප්‍රංශයේ ලසාඩ් සමාගමට ඇමරිකානු ඩොලර් බිලියන 6කට වඩා වැඩි ප්‍රමාණයක් ගෙවන්න එකඟ වෙලා තමයි මේ ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ කරන්න කතා කරලා තියෙන්නේ. එහෙනම් අද අපි මූණ දීලා තියෙන ප්‍රධාන ප්‍රශ්නේ කුමක්ද? අපි විසින් දීර්ඝ කාලීනව ණය වෙලා ඒ ණය ගෙවා ගන්න බැරි තත්වයට ඇති වෙලා මේ ප්‍රශ්නෙට අපේ රටේ තියෙන දැනුම් සම්භාරය මත විසඳුම් සොයා ගන්න බැරුව ඒ විසඳුම් ලබා ගැනීම සඳහා විශේෂඥ සහාය ලබාගෙන තමයි මේ අර්බුදයෙන් අපි ගැලවෙන්න උත්සාහ දරන. ඒක නිසා එය යම්කිසි ආකාරයකින් ඒකල නොහැකි වුණොත් ඇතිවන තත්ත්වයේ කුමක්ද? අපි කැමැති වුණත් අපි අකමැති වුණත් අපේ රටට විශාල භාණ්ඩ ප්‍රමාණයක් ආනයනය කරනවා. ඛනිජ තෙල් ආනයනය කරන්න ඕනේ. පෝර රසායනික ද්‍රව්‍ය ආනයනය කරන්න ඕනේ. යෙදුම් ආනයනය කරන්න ඕනේ. හාල් පිටි සීනි වැනි අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ හා අනිත් භාණ්ඩ ගේන්න ඕනේ. ඒ ගෙනීම සඳහා අපි ලංකාවෙන් ණයවර ලිපියක් නිකුත් කරන්න ඕනේ. ලෙටර් ඔෆ් ක්‍රෙඩිට් එක. ඒ ණයවර ලිපිය ඒ රටේ වාණිජ බැංකුවකට යන්නේ. ඒ රටේ සැපයුම්කරු විසින් භාණ්ඩ තොගයේ නැවට පටෝලා ඒට අදාළ නව්බාරපත ඉන්වොයිසිය රක්ෂණ සහතිකය වැනි ලියවිලි ඒ බැංකුවට දීමෙන් පස්සේ තමයි මුදල් ටික ලබා ගන්න පුළුවන්. ලෝකේ රටවල් අපි බංකොලොත් අපිට ගෙවන්න බෑ කියලා ණයවර ලිපි නිකුත් කළේ නැත්තම් ණයවර ලිපිය ගරු කළේ නැත්තම් අපිට තෙල් නැති වෙනවා, බෙහෙත් නැති වෙනවා, පෝර නැති වෙනවා, රසායනික ද්‍රව්‍ය නැති වෙනවා. ඒ නිසා තමයි මේ ගරු ස්වභාවයේ වගකීම මේ අර්බුදයෙන් ජාතියක් ලෙස ගොඩේම සඳහා අපි මැදිහත් විය යුතු වෙනවා. ඒ නිසා එසේ නුනොත් අපි කාටවත් අපි හෙට දවසේ වෙන කවුරු ආණ්ඩු කළත් අපි කාට ආණ්ඩුව දුන්නත් මම තමුන්දාස්සලගෙන් අහනවා කොහොමද මේ ප්‍රශ්නෙට උත්තර හොයන්නේ? දීර්ඝ කාලයක් තිස්සේ අපේ රටේ එදිනෙදා පවත්වාගෙන යාමේ වියදම් පවත්වාගෙන යන්න ආදායමක් නැහැ. ප්‍රධාන වියදම් වර්ග තුන, රාජ්‍ය සේවක වැටුප්පා විශ්‍රාම වැටුප්, පොලිය ගෙවීම සහ ණය ආපසු ගෙවීම කියන වියදම් වර්ග තුනට ආදායම වගේ තුන් ගුණයක් අවශ්‍යයි. මේ වියදම් තුන දරන්න විතරක් රටේ ආදායම වගේ තුන් ගුණයක් අවශ්‍යයි. ආණ්ඩුවක් ගන්න කෙනා උත්තරයක් හොයාගන්න ඕනේ කොහොමද මේක කරන්නේ. ඊළඟට අපිට ණය ගෙවන්න බැරි නම් අපි ඒ ණය ප්‍රතිබිම්බගතකරණය කළා නැවත ගෙවන තත්ත්වයේ ඇති කරගන්නේ කෙසේද? මේ සඳහා උත්තර තියෙන්නේ හතරයි. පළමු උත්තරය මේ අයවැය ලේඛනයේ ආරම්භයේ අතුරු සම්මතයෙන් හදලා තියෙන්නේ එයයි. රජයේ ආදායම හැකිතාක් වැඩි කිරීම, රාජ්‍ය වියදම අඩු කිරීම, රට ඇතුළට ගලා එන විදේශ විනිමය වැඩි කිරීම, රටින් පිටට ගලා යන විදේශ විනිමය අඩු කිරීම. මේ හතරට එහා වෙන උත්තරයක් නැහැ. ඉතින් මේ උත්තරයට අදාළ වෙන ලෙස තමයි ආදායම වැඩි කරන්න බද්ධ 15% දක්වා වැඩි කරලා තියෙනවා. අනිත් බදු ප්‍රමාණ වැඩි කරලා තියෙනවා. වියදම අඩු කරන්න, වියදම කළමනාකරණය කරන්න, සමාජ ප්‍රතිලාභ පනත යළි සක්‍රීය කොට ක්‍රියාත්මක කරන්න හදලා තියෙනවා. මේ උද්දමනය අපේ රට මූණ පාලා තියෙන වැඩිම උද්දමන අනුපාතේ 60% උද්දමනය, ආරම්භ උද්දමනයේ 90%. ඒ නිසා වඩා පීඩාවට පත් වෙන ජන කොටස් වලට සාන සලසන්න, සමෘද්ධි පවුල් වලට, සමෘද්ධි පොරොත්තු ලේඛනයේ සිටින පවුල් වලට, ආබාධිත වැඩිහිටි සහ වකුගඩු රෝගීන් වැනි අයට, ආහාර සුරක්ෂිතතාවයේ නැති අයට පවුල් 130කට පමණ සානාධාර ගෙවීම සඳහා වැඩපිළිවළක් මේ අයවැයෙන් සකස් කරලා තියෙනවා ගරු මුදල් ඇමෙත්තුමා. ඒ සඳහා සල්ලි අච්චු ගන්න බෑ. මොකද අච්චු ගැහුවොත් මීට වඩා අච්චු ගන්න ඉඩක් නෑ. ඒක හර්ෂ දන්නෝ. ඒ නිසා අපිට වෙලා තියෙන්නේ මේ වර්ෂයේ අපි ප්‍රාග්ධන වියදම් කපලා තියෙනවා. අත්‍යවශ්‍ය නොවන ප්‍රාග්ධන වියදම්, අනික සමහර කල් දැමිය හැකි වියදම් සියල්ල කපලා තියෙනවා. ඒ තුලින් රුපියල් බිලියන 300ක් අයවැයට ඉතුරු කරලා තියෙනවා. ඒ 300න් තමයි මේ සාහන ප්‍රමාණය දීම සඳහා වියදම් වැඩි කරලා තියෙනවා. අද අපිට දරාගත නොහැකි රාජ්‍ය විවසායන්නි බරක් තියෙනවා. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා විදුලි මල මණ්ඩලය, එයා ලංකා සමාගම, දුම්රිය දෙපාර්තමේන්තුව, තැපැල් දෙපාර්තමේන්තුව, මේවැනි විවසායන් දීර්ඝ කාලික තිස්සේ පටන් අලාභ විදිමින් තියෙනවා. මේවා ප්‍රතිව්‍යුහගතකරණය කරන්න, වෙනස් කරන්න අපි කාලයක් තිස්සේ කියලා තියෙනවා. මම කැමති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැනගැනීම සඳහා ගරු චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිතුමිය මේ ගරු සභාවට පැමිණිලා දෙදැහැදි මෙසේ ප්‍රකාශ කරලා තිබෙනවා. එතුමිය කියනවා අපේ ආර්ථික සංවර්ධන උපාය මාර්ගයේ වැදගත් මාංශයේ වනුයේ පුද්ගලික අංශයේ මූලිකත්වයෙන් සිදුවන සංවර්ධනයයි. මේ අරමුණ ඉටු කර ගැනීම සඳහා
ගරු ඇමතුම ඔබතුමා තා කොච්චර කාලයක් ගන්නවද?
තව විනාඩි 10යි ගරු කතානායකතුමනි. දැනටමත් පුද්ගලීකරණය කර ඇති රාජ්‍ය ව්‍යවසායන් වන ශ්‍රී ලංකා ටෙලිකොම්, කොළඹ ගෑස් සමාගම් වැනි ව්‍යාපාර මෙන්ම රක්ෂණය වැනි ක්ෂේත්‍රවලද තවදුරටත් ආයෝජනය කිරීමට පුද්ගලිකාංශයේ දිරිමත් කරනු ඇත. හෝටල්, භූගල මිනරන් සමාගම, කෘෂිකාර්මික හා සත්ව ගොවිපොළවල් සම්බන්ධයෙන්ද පුද්ගලීකරණ වැඩපිළිවෙල තවදුරටත් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙයි. ලංකා විදුලි බල මණ්ඩලය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ගුවන් තොටුපළා ගුවන් සේවා අධිකාරිය, රාජ්‍ය බැංකු අයිතිය තවදුරටත් රජයේ සතුව පවත්වා ගන්න අතරම ජාතික ආර්ථික සංවර්ධනයට එම ආයතන වඩා දායක කර ගැනීමේ අදහසින් මේ ව්‍යාපාරවල කොටස්කරුවන් වශයෙන් ජනතා සහභාගිත්වය ලබා ගැනීමට රජය කටයුතු කරනු ඇත. එතන තවදුරටත් කියනවා එබැවින් බැංකු නීති රක්ෂණය වැනි නීති අනුව පනවනු ලබන නියාමයන්ට ප්‍රමිතීන්ට යටත්ව බැංකු ක්ෂේත්‍රයේ කොටස් හිමිකම 60% දක්වාත්, රක්ෂණ ක්ෂේත්‍රයේ කොටස් හිමිකම 90% දක්වාත් විදේශ ආයෝජකයන්ට ලබාගත හැකි වන පරිදි ක්ෂේත්‍රවල විදේශ ආයෝජනයන්ට කොටස් හිමි කර ගැනීම සම්බන්ධයෙන් දැන් පවත්නා සීමා ලිහිල් කරනු ලැබේ. මීට අවුරුදු 21කට ඉස්සෙල්ලා චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය කියලා තියෙනවා බොහොම පැහැදිලිව මේ බැංකු ටික මේවා නීති ලිහිල් කරලා විදේශිකයන්ට දෙන්න ඕනේ කියලා. ඒ වෙනුවට මුදල් ඇමතුමා කියලා තියෙනවා විදේශිකයන්ට දෙන්නේ නැතුව රාජ්‍ය බැංකු වල කොටස් වලින් 20% ඒ තැන්පත්කරුවන්ට සහ එහි සේවකයන්ට දිය යුතුයි කියලා මුදල් ඇමතුමිය. ඊළඟට එතුමිය තවදුරටත් කියනවා මේ ඛනිජ තෙල් අර්බුදය ලීසි සෙල් සම්බන්ධයෙන් වූ ඒකාධිකාරී ඉවත් කිරීම තුළින් රජය දැනටමත් එම ක්ෂේත්‍රයේ නිෂ්පාදනයේ ආනයනය හා බෙදෑරීම කටයුතු තරංගකාරීව කරගෙන යාමට ඉඩ සලසා ඇත. එල්පී ගෑස් සඳහා පවත්නා ඒකාධිකාරී මේ වසර අවදි අවසන් වන බැවින් තරංගකාරී පදනමක් යටතේ ගෑස් නිෂ්පාදනය කෙරේ. පුද්ගලික අංශයේ එක්ව ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ කටයුතු කරගෙන යාම සඳහා ව්‍යාපෘතියක් ඇරඹීම තුළින් පුද්ගලික ආයෝජකයන්ට මෙම අංශයේ විවෘත කෙරේ. මූල්‍යාංශයේ සීමා ලිහිල් කිරීම මෙරට මූල්‍යාංශයේ කටයුතු වලට ක්‍රියාකාරී ලෙස සහභාගී වීමට විදේශිකයන්ට ඉඩ දී ඇත. මූල්‍යාංශයේ ව්‍යාපාරවල විදේශිකයන් සතු කොටස් හිමිකම සැලකිය යුතු මට්ටමින් ඉහළ යන්නේ නම් ඒ මගින් එකී අංශයේ ප්‍රාග්ධන පදනම පුළුල් වී විදේශ ආයෝජන මෙරටට ගලා එම දිරිමත් වනු ඇත. ඒ කියන්නේ එතුමියත් මේ ටික කරන්න උත්සාහ දරුවා. විවිධ ආණ්ඩු මේ ටික කරන්න හැදුවත් වෙනත් වෘත්තීය සමිතිය වෙනත් විවිධ බලවේග යටතේ ටික කරගන්න බැරි වුණා. දැන් අපි මේන් පාඩම් ඉගෙනගෙන රටක් වශයෙන් මේ සියල්ල කිරීම සඳහා එකඟතාවයක් ඇති කරගන්න ඔබතුමන්ලා මැදිහත් වෙලා මේ අරමුණු හතර ඉෂ්ට කරගන්න. රජයේ ආදායම වැඩි කරන්න, වියදම අඩු කරන්න, රට ඇතුළට එන විනිමය වැඩි කරන්න, රටින් පිටට යන විනිමය අඩු කරගන්න අපිට සර්වපාක්ෂික එකඟතාවයක් ඇති කරගන්න පුළුවන්. ඒ වගේම මම එක කරුණකට උත්තර දීලා අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. පසුගිය දවස්වල මතයක් ඇති කරන්න උත්සාහ දරුවා. මේ මහා බැංකු අධිපතිතුමයි මුදල් අමාත්‍යාංශයේ අතර ගැටුමක් තියෙනවා. අධිපතිතුමා කියන දේ නෙමෙයි මුදල් අමාත්‍යාංශයේ කරන්න කියලා. ඒකට විවිධ නම් කිව්වා. මම ඒ නිසා හර්ෂත් දන්නවා. හොඳටම දිනේෂ් වීරක්කොඩි කියන මූල්‍ය ක්ෂේත්‍රයේ පිළිබඳ ඉන්න බොහෝ ආයතනවල සභාපතිතුමාගේ නම මහා බැංකු අධිපති බවට පත් කරනවා කියලා කීවා. මම එතුමාට කතා කළා. එතුමා කිව්වා මොනම හේතුවක් නිසාවත් එතුමා දැනට සමාගම් 10ක 12ක පමණ සභාපතිවරයෙක්ව අධ්‍යක්ෂක මණ්ඩලයේ විශාල ගැටුපක් සහිතව ක්‍රියාත්මක වෙන නිසා කිසි ලෙසකින් මහා බැංකු අධිපති ධූරයක් පිළිබඳ එවැනි අදහසක් නැත කියලා. ඒ නිසා මේ කරන් යන වැඩපිළිවෙල තමුන්නාන්සේලා දන්නවා සියලු දෙනා අසාර්ථක වෙයි කියලා හිතුවත් මහා බැංකුවත් මුදල් අමාත්‍යාංශයත් මුදල් අමාත්‍යවරයාත් අග්‍රාමාත්‍යතුමත් මේ සියලු පාර්ශ්ව මැදිහත් වෙලා මේ අර්බුදයෙන් ගොඩේම සඳහා ආරම්භය සනිටුහන් කළා තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඇමරිකානු ඩොලර් මිලියන 2.9ක සමීපස්ත ණය පාසුකම් පිළිබඳ ගිවිසුමට ඇවිල්ලා තියෙනවා. ඒක නිසා දැන් අලුත් විශ්වාසයක් රට පිළිබඳ ගොඩ නැගිලා තියෙනවා. ඒ නිසා මේ අලුත් විශ්වාසය තුළ තව දිග කාලයක් දුෂ්කර ගමනක් අපිට යන්නට තිබෙනවා. ඒ සඳහා පාර්ලිමේන්තු වශයෙන් එකඟතාවයක් ඇති කරගෙන යහපත් දේට යහපත් ලෙසත් අයහපත් දේ වෙන විට ඒ වළක්වා ගැනීම සඳහා ක්‍රියා කළ යුතු වෙනවා. නිතර නිතර කියවෙනවා වංචා දූෂණ අක්‍රමිකතා තියෙනවා කියලා. අපි තමුන්නාන්සේලාට කියනවා රජයේ හෝ ඇමතිවරයෙක්ගේ හෝ මිලදී ගැනීමකදී හෝ ටෙන්ඩරයකදී වංචාවක් දූෂණයක් අක්‍රමිකතාවයක් තියෙනවා නම් ඇයි නිකන් කතා කිය කියන්නේ? තමුන්නාන්සේලාට පුළුවන් තේරීංකාරක සභාවක් යෝජනා කරන්න. ඒ තේරීංකාරක සභාවට සාක්ෂි ඉදිරිපත් කරන්න. එළිදරව් කරන්න. අපි ඒකට කැමැති. එයි සභාපති ධූරයත් තමුන්නාන්සේලා ඉල්ලන ඕනෙම විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්ට දෙන්න අපි සූදානම්. ඒ නිසා අපි රට වශයෙන් කල්පනා කරලා එවැනි හොරකමක් වංචාවක් දූෂණයක් තියෙනවනම් පාර්ලිමේන්තුව තුළින් එළිදරව් කරගෙන පාර්ලිමේන්තුව සතුව තියෙන බලය මුදල් පිළිබඳ භාවිතා කරන්න වැඩ කරන්න. ඉන්දියාවේ ප්‍රබල ජනාධිපතිවරයෙක් වූ විද්‍යාඥයෙක් වූ අබ්දුල් කලාම් මහතා කර ඇති ප්‍රකාශයකින් මඟ මේ කතාව අවසන් කරනවා. ගෞරවනීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනි, විශේෂයෙන් තරුණ මන්ත්‍රීවරුනි, මා ඔබ හමුවන සෑම අවස්ථාවකදීම ඔබතුලින් මා දකින්නේ මහත්මා ගාන්ධි, ආචාර්ය රාජේන්ද්‍ර ප්‍රසාද්, පණ්ඩිත ජවාහර්ලාල් නේරු, සර්දාර් පටේල්, සුභාෂ් චන්ද්‍ර බෝස්, ආචාර්ය අම්බේద్కර්, අබ්දුල් කලාම් ආසාද්, රාජාජී සහ අපේ ජාතියේ බොහෝ ශ්‍රේෂ්ඨ විචක්ෂණශීලී නායකයන්ගේ සදාකාලිකව දැල්වෙන ආත්මාත්මික ජීවගුණයයි. ඔබට වඩා ඉහළින් ජාතිය නංවාලිය හැකි ආකාරයේ දැක්මක් සහිත නායකයන් වන්ට ඔබට පුළුවන්ද? ඉන්දියාවේ ශ්‍රේෂ්ඨයන් අතර කෙනෙක් වන්ට ඔබට පුළුවන්ද? ඔව්, ඔබට පුළුවන්. වර්ෂ 2000ට පෙර ඉන්දියාව ආර්ථික වශයෙන් සමෘද්ධිමත්, ප්‍රීතිමත්, ශක්තිමත් හා ආරක්ෂා සහිත රටක් බවට පරිවර්තනය කිරීමේ ශ්‍රේෂ්ඨ මෙහෙවර උදෙසා නායකත්වයේ ලබා දෙමින් පාර්ලිමේන්තුව ප්‍රාණවත් භාවයට පත් කළ හැකි නම් ඒ උදාරතර තත්ත්වය ඇති කිරීමට ඔබට පුළුවන්. එම තත්ත්වය ඇති කිරීමට නම් ගෞරවනීය මන්ත්‍රීවරුනි, ඔබට සුවිසල් අරමුණක් තිබිය යුතු ආ මෙන්ම පාර්ලිමේන්තුව තුලදී සායින් බාහිරවත් රට ජාතිය වෙනුවෙන් වැඩ කළ යුතුය. කටයුතු සම්පාදනයේදී ලඝුව විසිරගිය මානසිකත්වයෙන් අත්මිදී රටත් ජාතියත් වෙනුවෙන් ශ්‍රේෂ්ඨ නිර්භීතා ජව සම්පන්න මේවරක් ඉටු කිරීම වෙනුවෙන් ඉතිහාසයේ ඔබ සදාකාලිකව ස්මරණය කරනු ඇත. බොහොම ස්තුතියි.